දෙදාසි සිහතර සැප්තැම්බර් මාස 29 වන ඉරිදා අපි සහභාගී වන්නේ නිස්සරණ වනය මගින් ආධුනිකයින් සඳහා පවත්වනු ලබන සතිමත් වීමේ වැඩසටහනටයි. මේ සඳහා සහභාගී වන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා නමස්කාර පූර්වක දෙපා නැමැද මේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම අපහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතා සාදරයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. අපේ වැඩසටහනේ පළමිනි අංගය වන්නේ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවයි. ඉන් අනතුරුව ධර්ම මේ වැඩසටහන හැඳින්වා දීමත් ඔබ විසින් අප වෙත ඉදිරිපත් කර ඇති සතිමත් වීම පිළිබඳ වාර්තා කියවා ඒ සඳහා උපදෙස් ලබා ගැනීමයි. අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසුව අපේ වැඩසටහන නිමා වෙනවා. මං ඉතා ගෞරවනීයව මේ ධර්මදේශනාව අද දිනට නියමිත ධර්මදේශනාව පැවැත්වීමට ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුද්ධා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති භන්ත චිත්තෝ ඒතේ ච විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා අනුගතේ මනසෝ උප්පිලාවේ අසේස මේතේ පජහාසි බුද්ධෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට මේ ලැබිලා තියෙන වෙලාව ප්‍රයෝජනෙට අරගෙන යම් කිසි විදියක ධර්මදේශනාවක් පැහැදිලි කර ගැනීමක් සඳහා තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම ඒ හා සම්බන්ධ ගාථාව මොකක්ද කියලා බැලුවොත්, මෙතෙන්දි සඳහන් වෙන්නේ යම් කිසි මේ පිරිස අහලත් ඇති කලින් මේ මේඝිය නැමැති ස්වාමීන් වහන්සේ පිළිබඳ සිදුවීමක්. එතන මේ මේඝිය ආමඳුරෝ භාග්‍යතුන් වහන්සේට උපස්ථානෙට ඉඳලා තියෙනවා යම් කාලයක්. එතකොට එහෙම උපස්ථානෙට ඉන්න කාලෙදි යම් අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර ඉන්න මේ ආමඳුරෝ අන්න දවසක් උදේ පිණ්ඩපාතේ යන ගමන් දකිනවා යම් කිසි සුන්දර උයනක් වගේ තැනක්. මේ අඹ වනයක් වගේ යම් කිසි උයනක් දකිනවා. ඉතින් මේ හාමුදුරන්ට හිතෙනවා මෙතන භාවනා කරන්න නම් හරි සුදුසුයි, හිතට බොහොම විවේකයි, මේ වගේ දැනකට ආවනම් මට මගේ භාවනාව හොඳට කරගන්න පුළුවන් කියලා එහෙම අදහසක් මේ ස්වාමීන් වහන්සේට මතුවෙනවා. ඉතින් ඒ අදහසත් එක්ක හවස්වරුවේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීනි මේ මම මේ විදියට මේ ලස්සන උද්‍යානයක් උයනක් දැක්කා, එතන ගිහිල්ලා භාවනා කරන්න අදහසක් තියෙන්නේ මම කියලා. මම මේ යන්න ලෑස්ති වුණේ කිව්වහම භාග්‍යතුන් වහන්සේ කියනවා, දැන් මේ උපස්ථානෙට කවුරුත් ඇත්තෙත් නැ, මේකින්ද දැම්ම කලබල වෙන්න එපා කියලා. නමුත් දෙවනි පාරත් කියනවා, දෙවනි පාර කිව්වහම ආපහු කියනවා මේ වෙන කවුරුත් ඇත්තෙත් නැ උපස්ථානෙටවත්, ඒකින්ද මේ තාම කලබල වෙන්න එපා කියලා. ඒ අහන්නෙත් නෑ තුන්වෙනි පාරක් කියනවා, මම මේ පදං වීර්ය දානවා, වීර්ය දාලා මේ භාවනා කරගන්නවා, ඔබ වහන්සේලා නම් වැඩි ඉවර කරලා තියෙන්නේ, අපිට තාම ඉවර කරගන්න බැරි වුණා කියලා අමුතු කතාවක් කිව්වහම භාග්‍යතුන් වහන්සේ කියනවා, ඉතින් එහෙනම් ඉතින් පදං වීර්ය දානවා කිව්වහනම් අපි මොනවා කරන්නද කියලා එහෙනම් යන්න කියලා කියනවා. ඉතින් ගිහිල්ලා මේ හාමුදුරුවා මෙදා පොටේ දෙනවා බැටේ කියලා අර විදියට මේ සුන්දර උද්‍යානෙට ගිහිල්ලා තමුන්ගේ භාවනා කටයුතු පටන් ගත්තට මොකද අර ඒ භාවනාවට වාඩි වෙච්ච වෙලාවේ සක්මන විරමු වෙච්ච වෙලාවේ ඉඳලම නැවත නැවත නොයෙකුත් හිත නොයෙකුත් සිතිවිලි, රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, අර විදිහට විහිංසා හිතිවිලි විදිහට මේ නොයෙකුත් හිතිවිලි, නානා ප්‍රකාර හිතිවිලි ගලාගෙන එනවා. මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩා ගන්න අවස්ථාවක් තියා, එහෙම ඉඩ කඩක් තියා අර වික්ෂිප්ත මනසකින් කල් ගෙවනවා. ඉතින් එහෙම කල් ගෙවුවට පස්සේ යම් පැය ගණනකට පස්සේ ඇවිල්ලා නැවතත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා කියන්නේ මොකද්ද, භාග්‍යතුන් වහන්සේ මට මේ විදියට භාවනා කරන්න ගියාට මොකද මට ඒක කරගන්න බැරි වුණා, මගේ හිත මේ විදියට වික්ෂිප්ත වුණා කියලා. මේ යම් යම් කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, විහිංසා සිතිවිලි මේ විදිහේ දේවල් වලින් මගේ හිත පිරීගෙන මේ විදියට ආවා, මට මේ ආකාරයේ භාවනාවක් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා යම් කිසි විදියක පාපෝච්චාරණයක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. අන්නේ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක මේ ස්වාමීන් වහන්සේට අවවාදත් කරලා, අවවාද කිරීමකට පස්සේ යම් උදානයක් විදිහට කියපු ගාථාවක් තමයි අද දවසේ අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. එතකොට ඒ උදානයක් විදිහට කියවෙන්නේ මොකද්ද? මේ හාමුදුරුවෝ සමග මේ සත්වයෝ මේ හිතේ යම් කිසි මේ ක්‍රියාවලිය නිසා කොහොම පීඩාවට වෙහෙසට පත් වෙලා ඉන්නවද කියන මතක් කිරීමත් එක තමයි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මේ උදානයක් ඉදිරිපත් කරන්නේ. එතකොට අන්න ඒ උදානය අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට එතන සඳහන් වෙන්නේ කුද්ධා විතක්කා, සුකුමා විතක්කා, අනුග්ගතා මනසේ උප්පිලාවා. මේ කුඩා විතර්ක, සියුම් විතර්ක සිත තුළ ඉපදිලා සිත තුළ තුළතම හටගෙන මේ විදියට මේ මනස උලුප්පනවා. හරි, ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති බන්ත චිත්තෝ. මෙන්න මේ විදිහට ඒතේ අවිද්වා මනසේ විතක්කේ, මෙන්න මේ අඥාන පුද්ගලයා මේ හිත තුල පැන නගන මේ විතර්ක වලින් භ්‍රාන්ත වෙලා ඒ මේ අත දුවවනවා කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. අර විදිහට කුඩා විතර්ක, සියුම් විතර්ක මේ හිත තුල ඇති වෙලා මේ මනස තුල හටගෙන මනසම උලුප්පෝනවා, මේ විදිහට මනස කලබල කරනවා. ඒ අඥාන මෝඩ පුද්ගලයා මෙන්න මේ මනසේ විතර්කවලට අහු වෙලා මොකද වෙන්නේ, භ්‍රාන්ත වෙලා බිය වෙලා ඒ මේ අත දුවනවා, දුවවනවා මේ විතක්ක මගින්. ඔය විදිහට තමයි පටන් ගන්න. ඊට පස්සේ කියනවා ඒ තේජ විද්වා මනසෝ විතක්කේ ආතාපි ආතාපි යෝ සංවරති සතිමා. මෙන්න මේ විදිහට කියන ලද මේ විතර්ක සමූහය වීරයෙන් සතිමත්ව සංවර කරයි. අනුග්ගතේ මනසෝ උප්පිලාවේ අස්සේස මේතේ පජහාති බුද්ධෝති. සිත තුළම හටගත් සිත උලුප්පන මේ විතර්ක මේ යම් කෙනෙක් දුරු කරාද, එහෙම නැත්නම් දුරු කළසේක්ද, අන්න ඒ තැනැත්තා බුද්ධ විදියට අඳුන්වනවා කියලා භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක උදාන වාක්‍යයක් මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. එතකොට අර හාමුදුරුවෝ ඉන්නේ මේ අවුලේ පැටලිලා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මම මේ අවුලෙන් මිදිලා තියෙනවා. ওই විදියට විතක්ක වලින් ඇති වෙන පීඩාව මට නෑ කියන වගේ අදහසකින් තමයි මේ ගෙනහැර දක්වන්නේ. එතකොට මේ සිදුවීම හොඳ සිදුවීමක්, මේ විදියට මේ මනසේ ස්වභාවය පෙන්නුම් කරන්න. කොයි විදිහටද මේ මනස වැඩ කරන්නේ කියලා. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් සාමාන්‍ය ඔය වැඩ කටයුතු කරන කෙනෙක්. සමහර කෙනෙක් අපිට දකින්න පුළුවන් හරිම කලබලයි. හරිම කලබලයි. අර විදිහට මොන දේ කරන්න ගියත් මහා කලබලයකින් හරියට නිකන් අර වඳුරෙක් රිලවෙක් වගේ. වඳුරටත් වැඩි රිලවා කියන සතා තමයි ඕකට උපමාවට සුදුසු. එතකොට මෙන්න මේ රිලවෙක් වගේ දඟල දඟල එහෙට මෙහෙට ගැස්සි ගැස්සි අර මේ අත බල බල වැඩ කරන ගනුදෙනු කරන පුද්ගලයෝ අපි කොච්චරවත් දැකලා තියෙනවා නේද? අර රිලවෙක්ගේ ස්වභාවය වගේ ස්වභාවයක්, හරි කලබල ස්වභාවයක්, සියල්ල පටලව ගන්න ස්වභාවයක්, මොන දේ කිව්වත් ඒක නෙමේ ඇහෙන්නේ වගේ ස්වභාවයක් මේ සමහර කෙනෙක් ගාව තියෙනවා. අන්න මොකද වෙන්නේ? මෙන්න මේ හිත තුළ තියෙන මේ අපි මංකි මයින් කියලා කියන්නේ වඳුරු මනසක්, ක්‍රීලා මනසක් වගේ දෙයක් ක්‍රියාත්මක වෙලා මේ තැනැත්තව මහා කලබලයක පටලවල තියෙනවා හැම වෙලේම මේ විදිහට. අනේ එහෙම පුද්ගලයෝ අපිට දකින්න පුළුවන් අර කයෙන් නිරූපණය වෙනවා එයාගේ හිතේ ස්වභාවය යම් පමණකට. කොච්චර කලබලද, කොච්චර තිගැස්සෙමින්ද, කොච්චර අවිනිශ්චිත ස්වභාවයකින්ද මේ තැනැත්තා ඉන්නේ කියලා. ඒ වගේ කෙනෙක් දිහා බැලුවාමත් අන්න මේ එහෙ මෙහෙ බල බල අර පැත්ත බලනවා, මේ පැත්ත බලනවා, තමුන්ගේ වැඩේ දිහා බලනවා, ආපහු වටපිට බලනවා, අර විදියට වැඩක් කරන්න ගියත් එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා, යන්න ගිය ගමන ආපහු බාගෙට හැරිලා ආපහු එනවා, ආපහු තව ටිකක් දුර ගිහිල්ලා ආපහු හැරිලා යනවා. ඔන්න ඔය විදියට අමුතුම වික්ෂිප්ත කලබල ස්වභාවයකින් මේ තැනැත්තා කල් ගෙවනවා. එතකොට එයාට අපිට දැක ගන්න පුළුවන් මේ හිතේ ස්වභාවය කයනුත් නිරූපණය වෙනවා. නමුත් තවත් කෙනෙක් ඉන්න පුළුවන් එයා මේ හිත තුලින් හරි කලබලයි, හැබැයි කයෙන් ඒක පේන්නේ නැහැ. නිකන් එක්තැන් වෙලා වාඩි වෙලා වගේ තමයි ඉන්නේ. නමුත් ඇතුළතින් මහා කලබල ගතියකින්, එලෝ මෙලෝ නැති ගතියකින් කටයුතු කරනවා. ඉතින් ඔන්න ඒ විදිහට සාමාන්‍ය අපිට දකින්නක් තියනවා, දකින්න තියුණ පමණින්ම නැතත් සමහර විට තියනවා. මොකද්ද මෙන්න මේ හිත තුළ මේ විදිහේ මංකි මයින්ඩ් එකක්, රිලා මනසක් වගේ ක්‍රියාවලියක් ඔස්සේ මේ තැනැත්තා අහුවෙලා ඒකෙන් වෙහෙසටපත් වෙමින් කටයුතු කරනවා. ඒතර මෙන්න මේක තමයි මේ කියන්නේ කුද්ධා විතක්කා සුකුමා විතක්කා අනුගතා මනසෝ උපිලාවා. මෙන්න මේ විදිහට මේ කුඩා විතර්ක, සියුම් විතර්ක මේ මනසේම ඇතුළතින් ඉපදිලා මේ හිත උලුප්පවනවා, මේ විදියට අවුස්සනවා. ඒ විදිය අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ මතුවෙන විතර්ක අපි හිතමු ඔන්න මේ වැඩක් කර කර ඉන්නවා. එකපාරට මතුවෙනවා, මතක් වෙනවා අන්න ගෙදර මොකක් හරි සිදුවීමක්. එතකොට ඒකට කෝල් එකක් දීලා ඒක හොයලා බලන්න හිතෙනවා. ඒ අතරේ තව මේ ෆෝන් එකේ මොකක් හරි මැසේජ් එකක් දකිනවා. ඊට පස්සේ මැසේජ් එක දිගහැරලා බලනවා. අමියානේ මේ වෙලා තියෙන්නේ කියලා ඔන්න එයා ගැන මොකක් හරි ඉදිරිපත් වෙලා එනවා. ඊට පස්සේ ආපහු අර පුරුදු වැඩේට යනවා. වැඩේට ගිහිල්ලා සුළු මොහොතකින් ආපහු ෆෝන් එක බලනවා. ආයේ තව මැසේජ් එකක් එවලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ නැතිකොට ආයේ අර වැඩේට ගිහිල්ලා අර වැඩේ කර කර තැඳ පුතැනින් නැතුව වෙන තැනකින් පටන් අරන් ඒක කරගෙන යනවා. ආපහු මතක් වෙනවා මෙතන නෙමෙයිනේ මං කර කර ඉඳී කියලා. ආපහු අර ෆෝන් එක දිහා බලනවා. ඉතින් ඔන්න ඔය වගේ මහා වික්ෂිප්ත ස්වභාවයකින් කටයුතු කරනවා. මෙන්න මේ කුඩා විතර්ක, සියුම් විතර්ක කියන්නේ මේ විතර්ක මේ මනසේම හටගෙන මේ තැනැත්තව මේ හිත වික්ෂිප්ත කරවන උලුප්පන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි අපේ පමණින් අපි මේක දන්නවනේ. ආයෙ වෙන කාගෙවත් බලන්න දෙයක්වත් නැහැ. තම තමුන්ට තේරෙනවා කොයි විදිහේ ස්වභාවයකින්ද මම මේ කටයුතු කරන්න කියලා. හරි. අර මතුවෙන විතර්ක ඔස්සේ කොහොමද මේ තැනැත්තා මේ දේවල් එකින් එක ග්‍රහණය කර කර ඒ ඔස්සේ ගමන් කරන්න කියලා අපිට අපි අපිට යම් අදහසක් තියෙන්න පුළුවන්. එයා ඉන්නේ බොහොම වික්ෂිප්ත ස්වභාවයක. නමුත් පස්සේ හරි කල්පනා කරලා බැලුවොත් මම මෙහෙමනේ වැඩ කටයුතු කරන්නේ, මම මෙහෙමනේ ඉන්නේ කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ කියනවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරා හුරං ධාවති බන්ත චිත්තෝ. මෙන්න මේ විදිහට මේ අඥාන පුද්ගලයා, මෝඩ පුද්ගලයා, මේ මෝඩ පුද්ගලයා කියලා හඳුන්වන්නේ මෙතන මේ පොතේ දැනුම් කතාවක් නෙමෙයි. අපි හිතන්නේ මේ මෝඩ වුණාම නිකන් අධ්‍යාපනයක් නැති කෙනෙක් වගේ අදහසකින් ගොඩදෙනෙත් එන්නේ තේරුම. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතන පෙන්නන්නේ. මෙන්න මේ අඥාන මෝඩ පුද්ගලයා කියලා පෙන්නන්නේ මෙන්න මේ විතර්කවලට අහුවෙලා මේ විදිහට මේ මනසේම උපදිලා මනස උලුප්පන මේ දේවල් වලට අහුවෙලා ඉන්න කෙනෙක්. එයා තමයි මෝඩකම. අර දැනුමම නෙමෙයි, ඒ වෙනුවට ප්‍රඥාව පිළිබඳ කතාවක් වෙයි තියෙන්නේ. Wisdom and knowledge. දැන් සමහර වෙලාවට අපි කෙනෙක් දකිනවා බොහොම උසස් අධ්‍යාපන සුදුසුකම් වගේවා ලබාගෙන තියෙනවා. අර දැවිස් නොලෙජ් තියෙනවා, දැනුම තියෙනවා. නමුත් මේ දැනුම තිබුණු පමණින් ප්‍රඥාවන්ත වෙන්නේ නැහැනේ. ප්‍රඥාව කියන ගුණාංගයේ ගොඩක් දුරට මේ තියෙන දැනුම කොහොමද පාවිච්චි කරන්නේ කියන වගේ අදහසක්. අපි කියන්නේ අර සිටුේෂනල් අවයානස් කියලා. මේ යම් යම් මේ අවස්ථාවකට මුහුණ දෙනකොට කොහොමද මේ තැනත්තා මුහුණ දෙන්නේ? ඒක අනාගෙන නාගන්නවද? එහෙම නැත්නම් මේ අවස්ථාවේ දක්ෂ විදියට කටයුතු කරනවද? අර තියෙන දැනුම් භාවිත කරන්නේ කොහොමද කියන හැකියාවක් වගේ දෙයක් තමයි මේ ප්‍රඥාව කියනකොට සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නේ. ඒක අර පොතේ දැනුම නැතත් ප්‍රඥාවන්ත මිනිස්සු කොතෙකුත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඔය මාකට් එකක පොලක ඒ වගේ ව්‍යාපාර කරමින් ඉන්න මිනිස්සුත් ඒ අධ්‍යාපන සුදුසුකම් නැහැ වගේ කියලානේ අපි බැලු බැලමට හිතන්නේ. නමුත් ඒ වගේ කෙනෙක් වුණත් අර තමුන්ගේ වැඩ කටයුතු කරගෙන කාත් එක්කවත් ප්‍රශ්න හදාගන්නේ නැතුව ගෙවල් දොරවලලත් වැඩ කටයුතු කරගෙන බොහොම සාර්ථකව ඒ දක්ෂ විදියට වැඩ කරන පිරිස ඕන තරම් ඉන්නවා. දෙතුන් දෙනෙක් හරි ඉන්නවා. එතකොට එහෙම පුද්ගලයව ගත්තොත් අන්න අර ප්‍රඥාව තියනවා කියන එක තමුන්ගේ ජීවිතයේ ඒ සිදුවීම් එක ගනුදෙනු කරලා දක්ෂ විදියට කටයුතු කරගන්න පුළුවන් කියන හැකියාව ඒ තැනැත්තෝ ගාව තියෙනවා. අන්න දැනුමම නෙමෙයි, දැනුම කොහොමද පාවිච්චි කරන්න දක්ෂ වෙන්නේ. අර විදියට අර සිටුේෂනල් අවයානස් එකක් තියෙනවාද මේ සිදුවීමකදී මේ කොහොමද ගනුදෙනු කරන්නේ? කෙනෙක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් දානකොට ඒ ප්‍රශ්නෙක ගනුදෙනු කරන්නේ කොහොමද? ගෙවල් දොරවල් වල ප්‍රශ්නයක් අහම ඒවත් එක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ දිනදා ජීවිතේ යමින් එමින් සිදුවෙන දේවල් එක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා අන්න ඒ විදිහට මේ ප්‍රඥාව සම්බන්ධ කතාවක් මේ කියන්නේ. එතකොට මෙන්න මේ අඥාන පුද්ගලයා, මේ විදිහට ප්‍රඥාවක් නැති මෝඩ පුද්ගලයා, මේ විදිහට මේ අන්ධ පුද්ගලයා මොකද වෙන්නේ? මේ මනසේ හටගෙන මනස උලුප්පන මේ විතර්ක වලින් හුරා හුරං ධාවති බන්ත චිත්තෝ, භ්‍රාන්ත වෙලා මේ තැනැත්තා ඒ මේ අත දුවනවා මේ විතර්ක මගින්. හරිද? ඒ මේ අත දුවවනවා මේ විතර්ක මේ තැනැත්තව කියලා තමයි කියන්නේ. භ්‍රාන්ත කළා, භ්‍රාන්ත කළා මේ තැනැත්තව, බිය වෙලා ඒ මේ අත දුවන ස්වභාවයක් මේ පුද්ගලයා තුළ තියනවා. එතකොට අපි හිතමු මේ මනස තුළ දිවීමක් වෙන්නත් පුළුවන් නේද? මේ මතේ මේ වැඩේ කරනවා, ඊළඟ මොහොතේ ෆෝන් එක ආවෝ, ඔන්න තව ටිකකින් ගෙදර එකක් මතක් වෙනවා, ආපහු මතක් වෙනවා මම මේ වැඩක් කර කර ඉඳී කියලා, ආපහු ෆෝන් එක දිහා බලනවා. ඔන්න ඔය විදිහට මොකද්දෝ නිකන් භ්‍රාන්ත වෙලා ඒ මේ අත දිවීමක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ මනසේ තියෙන දිවීමම කය තුලත් එනවනේ මතුවෙලා නේද? ඇඟෙනුත් එහෙම එහෙ යනවා, හරි කලබලයි. මේ විදිහට අතෙන්ට යනවා, භාගයක් දුර ගිහිල්ලා හැරිලා එනවා, ආපහු මෙතෙන්ට එනවා, මෙතන වැඩේ භාගයට කර කර ඉන්නකොට ආපහු ගැස්සිලා අර පැත්ත බලනවා. ඔන්න ඔය විදිහට නිකන් අර කයනුත් එහෙම මේ අත දුවවන ගතියක් තියෙනවා, හිත තිලුනුත් එහෙම මේ අත දුවවන ගතියක් තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට වික්ෂිප්ත මනසකින් මේ තැනැත්තා කටයුතු කරනවා. දැන් ඔය අද කාලේ තියෙන ෆෝන් වගේ ඒවා වුණත් ඔයාට හරියට උඩ ගෙඩි දෙන උපකරණ තමයි. ඊට ඉන්ටර්නෙට් ගියත් ඒ වගේ තමයි. අද කාලේ අපි හිතමුකෝ ඔය වෙබ් පේජ් එකක වගේ, නැත්නම් ඔය YouTube වීඩියෝ එකක වගේ ඇවරේජ් වීවින් ටයිම් එක තප්පර 15යි. එතකොට අපි පැය දෙකක් විතර ඉන්ටර්නෙට් එකේ කල් ගත කරොත් YouTube ගියොත් අපි මේ මනස හුරු කරන්නේ මොකකටද? තප්පර 15කට වරක් හිත වික්ෂිප්ත කරවන්න කරන ට්‍රේනින් එකක් වගේ තමයි මේක. අර ඇටෙන්ෂන් ස්පෑන් එක එන්න අඩු කරනවා. දැන් ඉස්සර ඔය YouTube වගේ ගත්තාම තියුනේ ලොං වීඩියෝස්. ඒ කියන්නේ අධ්‍යාපනික නැත්තම් මොනවා හරි වෙන දෙයකට අදාළ විනාඩි 10 15 20 වගේ වෙන වීඩියෝ තමයි තියුනේ. නමුත් දැන් එන්න එන්න ට්‍රෙන්ඩ් එක යන්නේ කොහෙටද කියලා බැලුවොත් දැන් තප්පර 15න් පණිවිඩ දෙන්න ඕනේ. ෂෝට්ස්. අර TikTok culture එක නේද? ෂෝට්ස් වලින් ලබා දෙන්න ඕනේ. අර විනාඩි කිහිපයක් එක තැනක අවධානයක් තියන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට තප්පර 15ක් විනාඩියක් ඇතුළත මේ පණිවිඩ දෙන්න ඕනේ. ඒ ෂෝට් වීඩියෝ එකක් විදියට සංයුක්තව මේ පණිවිඩය ඉදිරිපත් කරන්න ඕනේ. එතනින් එහාට අවධානයක් තියන්න හැකියාවක් නැහැ. ඉතින් අර පැය දෙකක් YouTube ගියා කියන්නේ පැය දෙකක් භාවනා කරා වගේ. හැබැයි මොකද්ද මේ භාවනාව? තප්පර 15කට සැරයක් on average හිත වික්ෂිප්ත කරන්න පුරුදු කරනවා. ඔය ෆෝන් වල තියෙන ඒවා තමයි. ඔය notification එකක් අහම ඒ සද්දේ ඇහුනහම ෆෝන් එක චෙක් කරන්න නැතුව කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ඉන්නම බෑනේ. ඉන්නම බෑ. සමහර වෙලාවට ඇත්තට සද්ද ආවේ නැහැ. notification bell එක බැදුනේ නැහැ. හැබැයි හිත තුල වදිනවා. ඇයි ඒ? අර අර අපේක්ෂාවෙන් ඉන්නේ. කොයි වෙලාවේ message එකක් එයිද? කොයි වෙලාවේ මෙයා මට මොනව හරි එවයිද? කොයි වෙලාවේ මට මේ වගේ දෙයක් ලකින්න ලැබෙයිද කියලා අන්න අර අපේක්ෂාවෙන් ඉන්නේ. ඒකටම හරියන විදියට devices උත් හැදිලා තියෙනවා. අර විදියට ෂණිකව අපිට දනවනවා අන්න ආවා message එකක් කියලා. ඒ මැසේජ් එක අහලා අහලා මැසේජ් එක බලාගෙන ඉන්න කෙනෙක්ට අන්න ෆෝන් එක සද්ද නොවුනත් ඇහෙනවා නිකන් සද්දයක් ආවා වගේ. ෂණිකව ෆෝන් එක බලනවා අයියෝ මැසේජ් එකක් ඇවිල්ලත් නැහැ. නමුත් සද්දය ඇහුණා. ඉතින් ඔන්න ඔය විදිහට මේ නිකන් අපිව බ්‍රේන් වොෂ් කරන තාක්ෂණ තමයි ඕවා. තාක්ෂණේ හොඳයි, තාක්ෂණේ ප්‍රයෝජන තියෙනවා. නමුත් අන්න අර මෝඩකම තියෙනවා නම් තාක්ෂණේ වහලෙක් බවට පත් වෙනවා. එතන අවුල තියෙන්නේ. සාමාන්‍ය ඔය devices වල ඔය තියෙන technology ගැන බැලුවොත් ඕක පිටිපස්සේ තියෙනවා ගොඩාක් මේ psychology තියෙනවා. මේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන පරීක්ෂණ කළා තමයි ඕවා පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර notification bell එකක sound එක අපිව train කරනවා. train කරන්නේ කොහොමද? බල්ලෙක්ව train කරනවා වගේ තමයි train කරන්නේ. පවුලෝගේ ඩොග්ස්, පවුලෝගේ බල්ලොන් පිළිබඳ ඒ පරීක්ෂණය හොයලා බලන්න කියවලා බලන්න. ඒකේ තියෙන්නේ තනිකර මේ බෙල් එකකින් බල්ලන්ව පුරුදු කරන ආකාරය. බෙල් එකක් නාද කරනවා කෑම දෙනවා. බෙල් එකක් නාද කරනවා කෑම දෙනවා. නොටිෆිකේෂන් බෙල් එක වදිනවා. අන්න මැසේජ් එකක් කාගෙන් හරි ඇවිල්ලා ආහාරයක් නේද? අන්න ඒ විදිහට නැවත නැවත පුහුණු කරනවා. මේ විදිහට මාස කිහිපයක් කරාට පස්සේ අර මනුස්සයා දකිනවා මේ බෙල් එක නාද කරනවා කෑම දෙන්නේ නැහැ. නමුත් අර සත්තු අර කෙල පෙරාගෙන අර විදිහට ආහාරයක් දැක්කා ලැබුණා වගේ ප්‍රතික්‍රියාවක් ඒ සත්තු තුළ තියෙනවා. අන්න මොකද උනේ? අර බෙල් එකට අනුව කෑම ලැබිලා ලැබිලා පුරුදු කළා. අන්න යම් කිසි වෙලාවක බෙල් එක වැදුනහම කෑම නැතත් කෙල පෙරෙනවා. අන්න ඒ විදිහේ තත්ත්වයකට පවා අරගන්න පුළුවන්. අපිටත් බෙල් එක වැදුනහම කෙල පෙරෙනවා නේද? අර අරයාගෙන් වගේ මැසේජ් එකක් එනවනම් අන්න එතකොට ඉබේම කෙල පෙරෙනවා. බෙල් එක විතරයි වදින්න ඕනේ. බෙල් එක නොවැදිත් සමහර වෙලාවට කෙල පෙරෙනවා. එච්චර ගානට ගිහිල්ලා දිනු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ 아무තු යථාර්ථයක් තියෙනවා. ඊට පස්සේ Facebook එකේ වගේ වුණත් අර වෝල් එක පේනවනේ. වෝල් එකටනේ ඇවිල්ලා ඇවිල්ලා එක එක ඔක්කොම වැටෙන්නේ. ඒකට දීලා තියෙන නම තමයි feed. feed අර විදියට අර සත්තුන්ට ආහාර දෙනවා වගේ මේ feed කරනවා නේද? අනේ ඒක තමයි සිද්ධ කරන්නේ. එතකොට ඒ විදිහේ තාක්ෂණ වලින් තාක්ෂණයේ ප්‍රයෝජන අරගන්න පුළුවන්. ඔය notification bells mute කරලා දාන්න පුළුවන්. මේ විදියට ෆෝන් එකේ කොච්චර වෙලාවක් මම ගත කරනවද කියලා weekly report උත් ඕකෙම තියෙනවා. ඊට පස්සේ දවසට කීවරක් මේ screen එක touch කරාද කියලා ඔන්න රිපෝට් එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. නමුත් ගොඩ දෙනෙක් ඒව දන්නේත් නැහැ, එහෙම කරන්න හැකියාවකුත් නැහැ, නොදැනීම අර ක්‍රියාවලියට අහු වෙලා. මොකද වෙලා තියෙන්නේ? අන භ්‍රාන්ත වෙලා මේ තැනත්තව එහෙ මෙහෙ දුවවනවා. මේ ෆෝන් එකටත් දුවවන්න පුළුවන්. අර විදිහේ එන හිතිවිලි වලින් දුවවනවා වගේ මේ නොටිෆිකේෂන් බෙල් එකක් ඇහුන ගමන් ඔන්න දුවගෙන එනවා. ආපහු අර වැඩේට දුවගෙන යනවා. ආපහු මෙහෙට දුවගෙන එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යථාර්ථයක මේ ගොඩ දෙනෙක් ඉන්න අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න ලෙඩේ ගැන පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ ඊළඟට ඔන්න මේ ලෙඩේට බේත විදිහට මොකද ඉදිරිපත් කරන්නේ? ඒතේච විද්වහ මනස්සෝ විතක්කේ ආතාපිසෝ සංවරති සතිමා. මෙන්න මේ කියන ලද විතර්ක සමූහය, මේ තැනැත්තාව එහෙට මෙහෙට ඇදගෙන යන දුවෝන මෙන්න මේ කියන ලද විතර්ක සමූහය මේ විදියට කෙලෙස් තවන වීරය ඇති සතිමත් තැනැත්තා සංවර කරවනවා කියලා තමයි කියන්නේ. සංවර කරවනවා මේ විදියට මේ වීරියෙන් පුහුණුවක් හරහා මේ තැනැත්තා මේක සංවර කරවනවා. ඒ සඳහා මේ විදියට සතිමත් පුහුණුවක් මේ තැනැත්තා කරනවා කියන අදහස අපිට අරගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ගත්තොත් අපි ගත්තොත් දැන් ඔය සක්මන් භාවනාවක යෙදෙනවා. එහෙම නැත්නම් පරයංග භාවනාවක යෙදෙනවා. එතකොට අපි හිතමු මෙතන පරණ පුරුදුකාරයෙක් ඉන්නත් පුළුවන්. අලුත් කෙනෙක් වගේ ඉන්නත් පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් අපි කියන්නේ මේ විදියට සක්මනක දවසට පැය භාගයක්වත් ගත කරන්න පුරුද්දක් හදාගන්න කියලා. ඊට පස්සේ අර විදියට පරයංක භාවනාවක දවසට පැය භාගයක්වත් ගත කරන්න පුරුද්දක් හදාගන්න කියලා. ඒක නිකම්ම ගත කරනව නෙමෙයිනේ. ඇවිද්ද පමණින් භාවනාවක් වුණා කියලා අපි කියන්නේ නැහැ. වාඩි වෙලා ඉඳි පමණින් භාවනාවක් වුණා කියලා අපි කියන්නේ නැහැ. අන්න අර කුඩා සියුම් විතර්ක මර්ධනය කරන උපක්‍රමයක් සමග තමයි මේ තැනැත්තා භාවනාවේ යෙදෙන්නේ. මොකක්ද ඒ උපක්‍රමේ? ඒ හිතවිලි එන්න එපා කියලා දඟලන එකකුත් නෙමෙයි. ඒ වෙනුවට අපි මේ තැනැත්තාට කියන්නේ මේ මනස වික්ෂිප්ත වේවි. මනසේ හැටි තමයි වික්ෂිප්ත ස්වභාවය. නමුත් මේ අතරේ නැවත නැවත හුස්මකට අවධානයක් ගන්න පුළුවන්ද කියන යෝජනාව අපි සිද්ධ කරනවා. මේ විදියට හුස්ම වැටෙනවා. නෑ, හුස්ම වැටෙන බව සිහියට නගා ගන්න පුළුවන්ද? අර විදියට හිත එහෙ මෙහෙ දුවනවා, හිත කලබල වෙනවා, විවිධ දේවල් මතක් වෙනවා, ඒවා ගිහිල්ලා කරන්න හිතෙනවා, ඇස්සරලා බලන්න හිතෙනවා. ඔය සියල්ල අතරේ නැවත නැවත අන්න හුස්ම වැටෙන බව දැනගන්න පුළුවන්ද? සිහියට නගා ගන්න පුළුවන්ද? අර විදියට නැවත නැවත පතුල වදින බව දැනගන්න පුළුවන්ද? සිහියට නගා ගන්න පුළුවන්ද? අන්න ඒ පුහුණුවේ තමයි ඔය තැනත්තා යෙදිලා ඉන්නේ. අර හිතවිලි ඒවා එන්න එපා, හිතවිලි මර්ධනය කරන්න කියලා, ඒවා යටපත් කරන්න කියලා අපි කියන්නේත් නැහැ. ඒවා එනවනේ. ඒවා යටපත් කරන්න ගියාම වෙන මාර්සස් රෝග හැදෙන්න පටන් ගන්නවා. ඒවා ආපු දෙන්. ඒවා අතරේ නැවත නැවත හුස්මට එන්න, පතුලට එන්න, දක්ෂ වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි, විමසීම තමයි මේ තියෙන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ මේ ආනාපාන සතිය මේ විදිහට හුස්මට සිහිය පිහිටවා ගැනීම විතර්ක මර්ධනය සඳහා බොහොම හොඳ උපක්‍රමයක් විදිහට යෝජනා කරනවා. මේ විදිහට විතර්ක මර්ධනය කිරීම සඳහා මේ හුස්මට සිහිය එළවීම හොඳ උපක්‍රමයක්. ඊට පස්සේ පතුලට සිහිය එළවීම හොඳ උපක්‍රමයක් කියලා මෙතෙන්ට අපිට එකතු කරලා පෙන්වන්න පුළුවන්. අර විදියට ආනාපාන සතිය ගැන තමයි කියන්නේ. නමුත් සක්මන් භාවනාවේ නම් මේ පතුලට සිහිය එළවීම තුලින් අර මතුවෙන විතර්ක, අර කුඩා සියුම් විතර්ක, ඒ ඔස්සේ අර හිට මෙහෙට ඇදිලා යන ගමන වඩාක් මර්ධනය කරන්න හේතු වෙනවා. අර මොකද්ද කරන්නේ? මෙච්චර කල් මේ විතර්ක අගය කරමින්, මේවා සත්‍ය විදියට අරගනිමින්, මේවා ඔස්සේ එහාට මෙහාට මුලා වෙමින් කල් ගෙවපු මේ තැනැත්තා අන්න දැන් මොකද උත්සාහ ගන්නෙ? මේ විතර්ක තියනවා, ඒවා නැතුව නෙමෙයි. ඒවට ක්‍රියාවත් වෙන්න යන්නේ නැතුව, ඒවස්සේ හෙට මෙහෙට දුවන්නේ යන්නේ නැතුව, ඒවත් විද්දි ඒවා නිකන් නොසලකා හරිමින් වගේ නේද? නොසලකා හරිමින් උඹ ඕන මගුලක් කරගනි උඹ ඕන විදියට හිටපන් කියලා නොසලකා හරිමින් වගේ නැවත නැවත හුස්මට නැවත නැවත පතුලට එන්න මේ තැනැත්තා පුහුණු වෙනවා. ඒක තමයි මේ කරන පුහුණුව. ඒකත් දවසක් පුහුණු වුණා කියලා ලොකු වෙනසක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. මේ පුහුණුව අඳුන ගන්න කියලා අපි මුලින් කියනවා. පුහුණුව අඳුනගෙන දවසක් පුහුණු වුණා කියලා හෙට දවසෙත් අර පරණ පුරුදු මෝඩ කමේම තමා. නේද? පරණ පුරුදු මෝඩ කම තියෙන්නේ. ඒකෙම තමයි හෙට දවසෙත්. එහෙමනම් මොකක්ද යෝජනාව? හැමදාම දවසට පැය භාගයක් විතර ඇවිදින්න. පැය භාගයක් විතර වාඩි වෙලා ඉන්න. අන්න ඒ විදිහේ පුහුණුවක් දිගට පවත්වන්න. දවසක් දෙකක් නෙමෙයි. අර විදියට මාස කීපයක් දිගට දිගට පුහුණු කරගෙන යන්න කියන යෝජනාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. අන්නේ යෝජනාව තුලින් එහෙම කරගෙන යනකොට අන කාලයක් කරනකොට කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ආතාපි මේ කෙලස්තාවන වීරයකින් සිහිය පිහිටවාගෙන මේ ගත කිරීම තුළ මේ විතර්ක සංවර වෙනවා. දැන් මේ කියන්නේ සංවර කරනවා කියලානේ. සංවර වෙනවා කොහොමද සංවර වෙන්නේ? අන්න අර විදිහේ පුහුණුවක් හරහා. විතර්ක සංවර වෙනවා කියන්නේ මොකද්ද? ඒක විතර්ක නැති වෙලා යනවා කියන අදහස නෙමෙයි මෙතෙන්දී ඉදිරිපත් කරන්න මම කැමති. ඒ වෙනුවට මොකද්ද? විතර්ක තියනවා නමුත් අර ඒවා පිටිපස්සේ දුවන ගතිය, ඒවා නිසා අපිව එහෙ මෙහෙ දුවන ගතිය, අර කියන්නේ භ්‍රාන්ත වෙලා එහාට මෙහාට මේ තැනත් දුවනවා කියලා. අන්න ඒ ගතිය අඩු වෙනවා. විතර්කණන් තියෙනවා තියුණාට ඒවෑන් එන බලපෑම අඩුයි. ඒවෑන් එහෙට මෙහෙට දුවන ගතිය අඩුයි. හරි, අන්න ඒ විදිහේ වෙනසක් තමයි වෙන්නේ. අපි හිතමු අපි ඉන්නවා පාරක් මැද. ඔය ඔය හොඳ ලේන් ගණනාවක පාරක මැද අපි ඉඳියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. අර පැත්තෙන් වාහන එනකොට ඒවා ඇඟට වදින්න එනකොට මෙහෙට පයින්නවා, අර පැත්තෙන් වාහන එනකොට මෙහෙට පයින්නවා. ওই විදියට මේ තැනත්ත මේ පාර මැද එහෙට මෙහෙට දඟලලා යන්තම් කොහොම හරි ජීවිතේ බේරගෙන වගේ අර විදියට පාරේ අයින්නට යආගත්තොත් හරි නේද? අන්න ඒ විදියට මොකද උනේ? අර පාර මැද නිසා අර එන වාහන වලින් වෙහෙසටපත් වෙනවා මේ තැනත්තා. සමහර විට මේ වාහන නිසා එළියට පයින්න වෙන වෙන පැත්තකට. තව වෙලාවකට මේ වාහන පිටිපස්සෙන් එලෝගන යනවා මේ තැනත්තා. තව වෙලාවකට වෙන විදියකට ක්‍රියා කරනවා. ඔන්න විදිහේ දෙයක් දකින්න පුළුවන් මේ පාරක් මැද ඉඳීම තුළ. නමුත් අපි හිතමු මේ තැනත්තා කොහොම හරි උත්සාහයෙන් මේ පාරේ අයිනට ගිහිල්ලා අයිනෙනුත් තව ටිකක් දුරට ගියා. දුරට ගියාම මොකද වෙන්නේ? අර පාර තියෙනවා, පාරේ වාහන තියෙනවා. හැබැයි මේ පුද්ගලයා අර කොහේ හරි කඳු මුදුනක වගේ ඉඳගෙන මේ පාර දිහා බලා ඉඳියට මේ වාහන වලින් පීඩාවක් මේ තැනත්තට එන්නේ නැහැ. අර වාහන නිසා බියක්වත්, ඒ වාහන පිටිපස්සේ හඹාගෙන යන්නවත්, ඒ වාහන නිසා වික්ෂිප්ත භාවයක්වත් මේ තැනට එන්නේ නැහැ. අන්න මොකද උනේ? වාහන ටිකක් තාම තියෙනවා, අර විදියට හයිවේ එකක් තාම තියෙනවා. හැබැයි වෙනස උනේ මොකද්ද? අර දුරස්ත භාවයක් හදාගත්තා. කලින් පාර මැද ඉඳියේ, දැන් පාරෙන් ඉවත් වෙලා යම්කිසි දුරකින් ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්නවා. අන්න අර ඔය දුර, ඔය පොඩි දුරක් නමුත් ඒ ඇති කරගත දුර මහා වෙනසක් පෙන්නුම් කරනවා. මහා වෙනසක ස්වභාවයක් නිරූපණය කරනවා. අන්න ඕක තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? මනසේ යම් කිසි මේ විතර්ක මැද ඉඳියේ කලින් එහාට පයින්නවා, මෙහාට පයින්නවා, බය වෙනවා, පස්සෙන් එලෝගන යනවා, ඔය විදියට ප්‍රතික්‍රියා කරා. නමුත් දැන් මේ විතර්ක තියෙනවා තාමත්. හැබැයි පොඩි දුරස්ත භාවයක් හදාගෙන අන්න අර ඒ දුර යම් කිසි විදියක හිතා ගන්න බැරි වෙනසක්, පරිවර්තනයක් ඇති කරවන සුළුයි. ඒක බොහොම වැදගත්. ඒක බොහොම වැදගත්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර විදියට ඒක තුලම වෙහෙසටපත් වෙමින්, ඒක තුලම අහු වෙලා තමයි අර තැනත්තා කටයුතු කරන්නේ. සාමාන්‍ය ඔය මොකක්ද අර ඒ දවස්වල ඔය ගියපු චිත්‍රපටියක්, ළමා චිත්‍රපටියක්, ඒක ඔය ෆ්‍රෝසන්, ඒකේ සින්දුවක් තියෙනවා අර ලෙට් ඉට් ගෝ, මේ දේවල්, මේ දේ අතහරින්න, මේ දේ යන්න හරින්න කියලා වගේ කතාවක්. ඒකෙත් ඔන්න ඔය නිකන් ඒ සින්දුවේ කියාගෙන කියාගෙන යනකොට යම් කිසි තැනක කියනවා මෙන්න මේ මේ හරි පුදුමයි මේ 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 දුරස්ත භාවයක් ඇති කරන වෙනස අනේ වෙනස තුලින් අර විදියට මේ වෙනදා ප්‍රශ්න වෙනදා එහෙට මෙහෙට දුවෝන හරිද මේ දේවල් අද මම වෙනස් විදියක දකිනවා අද මම වෙනස් විදියක ඒවත් එක්ක ගනුදෙනු කරනවා අනේ ඒ වෙනස තමයි අවශ්‍ය වෙන්නේ මොකද්ද කියන්නේ it's funny how some distance makes everything seem small හරිම පුදුමයි හරිම විහිළු සහගතයි මේ පොඩි පොඩි දුරස්ත භාවයක් මේ හැමදේම නිකන් වෙනස් කරලා පෙන්නනවා හැමදේම නිකන් පොඩි කරලා පෙන්නනවා some distance makes everything seem small මේ විදිහට මේ පොඩි දුරස්ත භාවයක් ඇති කරගත්තොත් යම් දුරස්ත භාවයක් ඇති කරගත්තොත් අර ලොකු වෙනසක් අර දේවල් පොඩි කරලා පෙන්නන්න හරි අර වෙනදා මකරු වගේ පෙවුනේ නමුත් අද අන්න මදුරුවෙක් වගේ පේනවා අන්න ඒ වෙනස පරිවර්තනය සිදුවිය යුතුයි හරි අර ඒ දවසල පොඩි කාලේ අර තියුනේ අර අලියාගේ කුඹියාගේ කතා ඒකෙත් තියෙනවනේ අර අලියාව කොහමද ගිනි පෙට්ටියකට දාලා වහන්නේ අර විදියට මේ පොඩි කල්ලා බලන කණ්ණාඩියකින් බලනවා අලියා දිහා අල්ලලා දානවා ගිනි පෙට්ටියට පොඩි කල්ලා බැලුවාම පේන්නේ පොඩියට ගිනි පෙට්ටිය ගන්න පොඩි වුණාම අල්ලලා දාන තමයි තියෙන්නේ ඉතින් එන්නේ වගේ දෙයක් තමයි මෙතනත් මේ සඳහන් වෙන්නේ ඊට පස්සේ ඔන්න අවසානයේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද අනුග්ගතේ මනසෝ උපිලාවේ අශේෂ මේතේ පජහාති බුද්ධෝ නිකන් තමුන් ගැන කරන නිකන් උදාන වාක්‍යයක් වගේ තමුන් ගැන කරන ප්‍රීති වාක්‍යයක් වගේ කියනවා මෙන්න මේ විදිහට මේ මනස තුල හටගත් මනසම උලුප්පන මේ විතර්ක මේ සියල්ල ඒ පුද්ගලයා දුරු කරලා තියෙනවා මේ බුද්ධ නැමැති මම දුරු කරලා තියෙනවා මේ රහතන් වහන්සේලා දුරු කරලා තියෙනවා කියන අදහස තමයි කියන්නේ ඉතින් අර හාමුදුරන්ට වෙච්ච ආකාර තැබ්බේ ඒ හාමුදුරු ඉස්සරහම ඉතින් මෙහෙම එකක් කියනවා අන්තිමට මේ විදියට මෙන්න මේ ගිහිල්ලා එහෙට මෙහෙට වෙහෙසටපත් වෙලා ආපු හාමුදුරන්ට කියන බණේ ඉතින් ඒක වැදගත් අපිත් ওই විදියට කොතෙකුත් භාවනා කරන්න කියලා නොගියත් අපේ ජීවිතවල කොතෙකුත් ওই විතර්ක නිසා එහෙට මෙහෙට දුවපු අවස්ථා රැය නොනිඳා ගත කරපු අවස්ථා කොතෙකුත් ඇති මේ කුඩා විතර්ක සියුම් විතර්ක එහෙට මෙහෙට අද්දෝ අද්දෝ මේ තැනත්තාව එහෙට මෙහෙට පෙරල පෙරල අර ඇඳේ පෙරලි පෙරලි උඩ පැන පැන ඉන්නවා ටොසින් ඇන්ඩ් ටර්නින් කියන්නේ නේද එහෙට මෙහෙට පෙරලෙනවා උඩ පයින්නවා ආපහු නිදිය ගන්න උත්සාහ කරනවා ඔන්න ඔය විදියට ඉන්නවා ඉන්දියාට ඉතින් සැනසීමක් විවේකයක් ලැබුණ පාටක් නැහැ මේ වෙනුවට අන්න වෙහෙස පීඩාව පමණක් දිගට දිගට පැවතුනා කියන විශ්වාසය තමයි තියෙන්නේ. නමුත් ඉතින් මෙන්න මේ විදිහේ භාවනාවක් ප්‍රතිපදාවක් හරහා යම් කිසි විදියක තමුන්ට සැනසීමක් ලං කරගන්න පුළුවන් කියන අදහස භාග්‍යතුන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ සූත්‍ර දේශනාවෙම මේ හාමුදුරන්ටම තව යම් කිසි උපදෙස් ටිකක් දෙනවා. මෙන්න මේ තමුන් කරන භාවනාව ශක්තිමත් කර ගැනීම සඳහා මේ විදියට මේ විතර්ක මර්ධනය කරන්න විතර්ක වලින් එන බලපෑම අඩු කරන්න තමයි උත්සාහය. ඒ සඳහා කළ යුතු අනුග්‍රහයක් විදියට කරුණු පහක් බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරන්ට කියලා දෙනවා. මොකද්ද කියන්නේ මේ තමන්ගේ කරන භාවනාව ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු පහක් කියලා තමයි මේ දේ ඉදිරිපත් කරන්නේ. එතකොට පළවෙනිම කරුණ මොකද්ද මේ තැනැත්තට කලන මිතුරන් නැති බව. ඕන දැන් ඔය ප්‍රතිපදාවට අදාළ මේ ජීවිකාව සම්බන්ධ තමුන්ගේ වටපිටාව සම්බන්ධ කරුණු මේවත් වැදගත්. ගොඩ දෙනෙක් හිතනවා මේ විදියට මේ භාවනාව කිරීමම ප්‍රමාණවත් කියලා. භාවනාව හොඳයි පටන් ගන්නම හොඳයි. නමුත් තමුන්ගේ ජීවිකාවේ වටපිටාවේ වෙනසක් විය යුතුයි. එහෙම නොවී වැඩක් නැහැ. දැන් පහුගිය දවසක කාලෙකට කලින් ඔය සතිපාසල වැඩසටහනක ඇවිල්ලා ඔය මේ බන්ධනාගාරයේ මහත්තයෙක්. ඒ මහත්තයා ඉදිරිපත් කරනවා මේ තමුන්ගේ ඒ දත්ත යම් ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා මේ මේ මෙහිරගත වෙන කාන්තාවන් සම්බන්ධයෙන් තමයි මේක කියන්නේ. කාන්තාවන් සම්බන්ධයෙන් ඉතින් කියනවා මේ විදිහට මේගොල්ලෝ මේ හිර දඬුවම් විඳිනවා, පොඩි පොඩි වැරදි, සමහර විට මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවල්, මේ වගේ දේවල්. එතකොට මේගොල්ලන්ව මේ පුනරුත්ථාපනය කරලා අපි මේ යැව්වට ඒගොල්ලෝ නැවත මේ හිර කඳවුරටම එන සම්භාවිතාවය ගොඩක් වැඩි කියලා. ඒ මොකද අර යන්නේ තමුන්ගේ පරණ පුරුදු වටපිටාවට, යන්නේ තමුන්ගේ පරණ පුරුදු පිරිස අතරට. එතකොට මේ පරිසරයේ තියෙන කටයුතු සහ ඒ වටපිටාවේ ඉන්න තමුන්ගේ මිත්‍රයන්ගේ ලොකු බලපෑමක් මේ ජීවිතවලට තියෙනවා. ඒක අපි මුලදී නොදැක්කත් ඒ එහෙම බලපෑමක් තියෙනවා. අපි හිතමු කවුරු හරි ගෙදර ඉන්නවා කියලා එන්නම නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙන කෙනෙක් මොන දේ වුණත් කෙඳිරි ගානවා, මොන දේ වුණත් බැරි බැරි ආව නේද, අර චව් චව් වගේ ආපෝ ඕකනේ මං කිව්වේ හරියන්නේ නැහැ කියලා කියලා තමයි පටන් ගන්න. මොන දේ වුණත් එයාට එරෙහිව කරපු එකක් නේද, කවුරු කාට හරි කිඹුමක් පඩයක් ගියත් අනේ මාව ඉලක්ක කළා තමයි මේක කරේ කියලා ඔලුර දාගෙන වෙහෙසක් හදා ගන්නවා. අපි හිතමු ඒ වගේ කෙනෙක් ඉන්නවා කියලා ගෙදර. එහෙම ඉන්න කට්ටිය මතක් කරගන්න එපා මං කියන්නේ, නිකන් එහෙම හිතමුකෝ. හරිද? එතකොට එහෙම ඉන්නවා නම් මේ අපි හිතමු මේ අනිත් කෙනා යම් කිසි විදියක හරිට වැඩිය පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙන කෙනෙක්, වැඩි සුබවාදීව මේ ජීවිතයට මුහුණ දෙන දකින කෙනෙක්. නමුත් අර උදේ හවහා අර මනුස්සයව ආශ්‍රය කරනකොට අවුරුදු 4-5ක් යනකොට මොකක් වෙයිද? සමහරු හිතනවා අර පොසිටිව් එක්කෙනා නිසා නෙගටිව් එක්කෙනා උඩට එයි කියලා. හරි? අර පොසිටිව් එක්කෙනා නෙගටිව් එක්කෙනාව නැගිටවලා ගනී කියලා. නමුත් ඒක නෙමේ යථාර්ථය. ඒ වෙනුවට හැමදාම වෙන්නේ මොකද්ද? අර පොසිටිව් කෙනාවත් ඇදගෙන වලපල්ලට යනව අනිත් තැනත්තා. ඒක තමයි යථාර්ථය. එතකොට අපි ජීවත් වෙන වටපිටාව අපි ගනුදෙනු කරන පුද්ගලයෝ අපේ ජීවිතවලට කොච්චර බලපෑමක් තියෙනවද කියලා ඉර කඳවුරකට ගියත් දැක ගන්න පුළුවන්. ඉතින් මේ මහත්තයා මේ විදිහේ දත්ත වගේයක් ඉදිරිපත් කරාම එතන ඒ සභාවෙන් තිබුණ ඕන කෙනෙක් නැකිලා කියනවා, මහත්තයා ඉස්සර මම මරණයට කැප වෙලා තියුණ ගවයෝ නිදහස් කරාලු. ගවයෝ නිදහස් කරලා මම මේ විදිහට මේගොල්ලොන්ගේ ජීවිත දාණය දීලා ඒගොල්ලන්ගේ බේරලා යවුවා. ඊට පස්සේ මම කල්පනා කරා මේ ගවයෝ නිදහස් කරනාට වැඩිය හොඳයි මේ ගෑනු නිදහස් කරන එක කියලා. මම මොකද කරේ? අර පොඩි පොඩි දඩ ගණන් ගෙවා ගන්න බැරුව ඉරේ විලංගේ වැටිලා ඉන්න අර දමුන්ගේ දරුවන්ගෙන් බෙන් වෙලා ඉන්න ඒ අම්මලව නිදහස් කළේ, දඩේ ගෙවලා නිදහස් කළා. මම ගෙදර ගාවින් බස්සලා යනවා. ඒ විදිහේ අන්න දෙයක් මම සිද්ධ කරා කාලයක් තිස්සේ. ඉතින් මහත්තයාගෙත් ඒ ඉන්න වැඩ කරන ආයතනයේ බන්ධනාගාරේ ඒ වගේ සම්බන්ධ පොඩි පොඩි නිකන් දඩ මුදල් ගෙවා ගන්න බැරුව වගේ ওই මාස ගණන් හිරේ වැටලා ඉන්නේ වගේ කට්ටිය ඉන්නවා නම් මට දැනුවත් කරන්න, මම ඒගොල්ලන්ට සහායක් වෙන්න කැමතියි කියලා. එතකොට අර මහත්තයා කියනවා, අර බන්ධනාගාරේ මහත්තයා කියනවා මේ එහෙම නිදහස් කරලා යවුවට වැඩක් නෑලු. ඇයි? අනේ මාස දෙකක් විතර යනවා සර්, ඔන්න ආපහු අපි ආවා කියාගෙන එනවලු ඇතුළට. ඇයි? අර යන්නේ පරණ පුරුදු වටපිටාවට, යන්නේ පරණ පුරුදු හිත මිත්‍ර ගාවට. ඉතින් නැවත ඒ වරද වෙනවා කියන එක බොහොම දවස් ගණනක ප්‍රශ්නයක්. ඒ වහෙන් වරෝ මේ කියන්නේ මොකද? හරක් නිදහස් කරන එක ලාභයි කියලා. හරක් නිදහස් කරන එක හොඳයි කියලා තමයි කියන්නේ වහෙන් වරෝ. ඉතින් ඒක තමයි වැඩේ. අන්න මේ වටපිටාවේ පරිසරයේ තියෙන බලපෑම කොච්චරද? එතකොට භාග්‍යතුන් වහන්සේ පළවෙනිම කරුණ විදිහට ගෙන්නන්නේ මොකද්ද? කලන මිතුරන් ඇති බව. ඒක අවශ්‍යයි මේ විදිහ ප්‍රතිපදාවක් ශක්තිමත් වෙන්න නම්. අන්න පළවෙනි දේ. එතකොට අපි හිතමු දැන් මේ අපි හම්බ වෙලා මේ කතා බහ කරන, මේ සාකච්ඡා කරන, මේ මේ ඉඩකඩ තියෙන, මේ අවස්ථාව තියෙන, මේ වේදිකාව තියෙන. ඉතින් ඒකත් යම් කිසි විදියක කලන මිතුරු ආශ්‍රයයක් තමයි. බණ කියන හාමුදුරුවෝ විතරක් නෙමෙයි මේ සහභාගී වෙන පිරිසත් කලන මිතුරුවෝ බවට පත් වෙලා තියෙනවා. ඒ දෙපැත්තට 2-way street එකක් උතල තියෙන. මේ මේ අන්‍යෝන්‍ය සහයෝගයකින් යන ගමනක්. එතකොට පහුගිය කාලෙක කෙනෙක් මොන හරි අවස්ථාවක එයා ඉදිරිපත් කරනවා, මේ මගේ ජීවිතේ මට ලැබිලා තියෙන වටිනාම වරප්‍රසාද, එහෙම නැත්නම් වටිනාම ලැබීම් මොනවද කියලා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන ලිස්ට් එකේ පළවෙනිම කරුණක් විදියට ඉදිරිපත් කරේ මොකද්ද? මට මේ විදියට මේ මගේ භාවනා කමටහනක් ඉදිරිපත් කළා, උපදේශයක් ගන්න පුළුවන් ගුරුවරයෙක් ලැබිලා තියෙනවානේ, මට ප්‍රශ්නයක් අහම මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක් ලැබිලා තියෙනවානේ, ඒක මම ලද ලොකුම භාග්‍යයක් මේ ජීවිතේ කියලා ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් මේ අපි හිතලවත් තියු නැති දේවල් සමහර විට. නමුත් අර කෙනෙක් කියනවා මෙන්න මේ විදියට මේ කලණ මිතුරු ආශ්‍රයයක් මට ලැබිලා තියෙනවා, ඒක මම හිතාගන්න බැරි භාග්‍යයක් මගේ ජීවිතේ කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒ දේ තමයි මුලින්ම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි කරුණ විදිහට. ඊට පස්සේ දෙවනුව පෙන්නනවා සීලය හා සම්බන්ධ කරුණක්. මේ විදිහට මේ සීලයක් සමාදන් වෙලා සීලයක් ගැන අපේක්ෂාවකින් මෙතනත් කටයුතු කරනවා. එතකොට අපි හිතමු දැන් ওই කුඩා විතර්ක මහත් විතර්ක ඕවා හැදෙන්න මුල් වෙන්නේ මොනවද කියලා ගත්තොත් අපි කරන කෙරුවාවල්නේ ඔයාලට මුල් වෙන්නේ. එතකොට අන්න සීලය හා සම්බන්ධ දෙයක් මේ තුල තියෙනවා. එතකොට ඒ ඕන දෙයක් කරගෙන ඕන විදිහට කටයුතු කරගෙන ඉඳියාම අර හිත වැඩි වැඩියෙන් වික්ෂිප්තයි. යථාර්ථය තියෙනවා. හරිද? දැන් අපි හිතමුකෝ ආණ්ඩුවක් මාරු වුණාම කට්ටිය එයාපෝට් වලින් පැනලා යන්නේ ඇයි? පැනලා යන්නේ එයාම දන්නවනේ එයාගේ යථාර්ථය. ආයි කාටවත් වෙන කාටවත් ගෙනහල්ලා මේ පෙන්නන්න ඕනේ නැහැ. මෙයා මේ පව් කරපු කෙනෙක් කියලා. එයාගේ හිත යාම දන්නවා. මොකද කරන්නේ? අර හිමීට අවිනිශ්චිත වෙනකොට රූටල පැනලා යනවා. සභාවක් අතරට ගියත් ඉන්නේ හරිම බියෙන්. ඇයි කොයිලාවේ මේ සභාවේ කෙනෙක් ඉදිරිපත් වෙලා මට චෝදනාවක් කරයිද කියන බිය තියෙනවා. අර විදියට හිත කලබලයි, වික්ෂිප්තයි. අර විදියට කුඩා මහත් විතර්ක වලින් එහෙට මෙහෙට මේ තැනැත්තව දුවනවා. මොකද හේතුව අන්න සීලයක් පිළිබඳ අපේක්ෂාවක් නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ දහමේ සඳහන් වෙන්නේ සමාදාය සික්කද සික්කාපදේසු. මේ ඉල්ලලා සමාදන් වෙලා රකින්න කියලා තමයි කියන්නේ. නිකම්ම රකින්නවත් නෙමෙයි. සාමාන්‍ය අපි ගත්තොත් දැන් සමහර කෙනෙක් සීලෙක ඉන්න පුළුවන්. නේද? ඒ කියන්නේ එයා ඉල්ලලා සමාදන් වෙලා නැහැ. නමුත් එයා ශික්ෂාපද කඩන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. ඒක හොඳ ගුණාංගයක්. නමුත් මේ දහමට අනුව කියන්නේ නිකන් මේ සමාදාය සික්කත සික්කාපදේසු. මේ විදිහට මේ ඉල්ලලා සමාදන් වෙලා රකින්නවා. අර සීල් සමාදන් වෙනවා කියන්නේ උතුරු සල්ලුවක් පොරෝගෙන ඇවිල්ලා සීල් සමාදන් වෙලා රකින්නවා. නැත්නම් පන්සිල් සමාදන් වෙලා රකින්නවා. ඒ විදිහේ රැකීමක් තමයි යෝජනා කරන්නේ. හැබැයි ඒ රැකලා යන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙද කියලා ගත්තොත් ඇත්තටම අර විදියට ගුණධර්ම මේක පිහිටි ස්වභාවයකට තමයි යන්න බලාපොරොත්තු වෙ. අර සමාදන් වුණත් නොවුණත් ශික්ෂාපද කැඩෙන්නේ නැති ස්වභාවයක්. ඉතින් අර ගුණධර්ම පුරුදු කරපු තැනැත්තට ඇත්තටම තේරෙනවා එයා සමාදන් නොවුණත් ඉන්නේ සීලක බව. ඒක ඉතින් හොඳයි නේද? සාමාන්‍ය අපි හිතමු දැන් රටකට වුණත් පාලකයෝ ධාර්මික නම් රටට යහපතක් සිද්ධ වෙනවා. පරණ කතාවක් තියෙනවා. ඉස්සර කතාවක්, ඒක මේ බණ පොතේ නම් තියෙන එකක් නෙමෙයි. ඒකේ තියෙනවා මෙහෙම දෙයක්. ඉස්ස ඔය දේවෝ වස්සතු කාලේන කියලා කියන්නේ අර මේ රටකට දෙවිවරු මේ සුදුසු කල්හි වැසි ලබා දෙනවා. මොකද හේතුව? මේ රට ධාර්මික නම්. එතකොට ඒ කතාවේ තියෙන්නේ මොකද්ද? ඔය රජ කාලේ කතාවක්. මෙලාර රජුරුවන්ගේ කාලේ කතාවද දන්නේ නැහැ. කොහොම හරි මේ ඒකේ තියෙන්නේ මේ අවේලාවේ වැහැලා. දැන් ඊයේ වැස්සක් වැස්සා ඒක නිකන් ආයි අර වැහි මානයක් තියුණා නම් රේන් කැච් එකක් තියුණා නම් ඒක කැඩෙන ගාන. ඒ කියන්නේ වැහි මානය අවුල් යනවා. මොකද්ද මේ වැස්සේ කියලා හිතා ගන්න බැරි වෙලා. ඉතින් මේ එහෙම වැස්සක් වැස්සා. එතකොට ඔය අකාල වරුසා වහිනවනේ හිටපු ගමන් අපිට ඒව පුරුදුයි. නමුත් මේ කියන කාලෙදි ඒ රට ධාර්මික නිසාම එහෙම අවේලාවේ වහින්නේ නැහැ. يعني මිනිසුන්ගේ වැඩ පාළු වෙන්න අර එළිය දාලා තියෙනවා තෙමෙන්න ඕම වහින්නේ නැහැ. එහෙම තමයි කියන්නේ කතාවේ හැටියට. ඒතර සඳහන් වෙනවා මේ කාන්තාවක් වී පැදුරක් එළිය දාලා තිවිලා වී පැදුර වැස්සට තෙමෙනවා. වැස්සට තෙමුණාම මෙයා ගිහිල්ලා මේ රජාට කම්ප්ලේන් කරනවා, කියනවා මේ රජවරු අධාර්මික නිසා මේ ස්වභාව ධර්මේ කුපිත වෙලා කියලා. මේ අවේලාවේ වැහි වහිනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? රජා පන්සල් සමාදම් වෙනවා. පන්සල් සමාදම් වෙනවා. මොකද මේ ධාර්මික රජෙක් ඉන්නවා නම්, ධාර්මික රටක් තියෙනවා නම් ඒකට අනුව මේ ස්වභාව ධර්මේ පවා ආශිර්වාද කරනවා. අර විදියට දෙවිවරු පවා සුදුසු කල්හි වැසි ලබා දෙනවා කියන අදහස සඳහන් වෙනවා. එතකොට පන්සල් රකින්න රජෙක් හොයාගන්න එක තමයි වැඩේ. ඒක තමයි අමාරු වැඩේ. බලමු ඉතින් නේද? ඒක සමහර විට හොයාගන්න පුළුවන් වෙන්නේ අද කාලේ වගේ. ඉතින් ඒක තමයි යථාර්ථය. ඉතින් අර ගුණධර්මයක පිහිටි කෙනෙක් ගියේ ආනිසංස, එයා තුල තියෙන හැකියාව තමයි තියෙන්නේ. අන්න අර විදියට ශික්ෂාපද සමාදන් වෙලා රකින්න, සමාදාය සික්කතු සික්ඛාපදේසු. මේ සාමාන්‍ය බෞද්ධයාගෙන් අහන්න තියෙන හොඳ ප්‍රශ්නයක් තමයි. බෞද්ධයා කියන්නේ මේ අර කොල්ලා නෙමෙයි. ඒ වෙනුවට සාමාන්‍ය බෞද්ධයා කියලා හඳුන්වන්නේ. බෞද්ධයා ගෙන් අහන්න ඕනේ, දැන් ඔන්න දොහොත් මුදුන් දීලා සෙල් සමාදන් වෙන හදනවනේ, මොනවද දැන් ඔයා සමාදන් වෙන්න යන්නේ කියලා ඇහුවාම හරිම සෝක්. අර සිස්ටම් එරර් එකක් එනවා, බග් එකක්. හරිද? ස්වාමීන් වහන්සේ ආජීවට්ටමක සීලේනේ ස්වාමීන් වහන්සේ, දැන් මේ උතුරු සලකුත් පොරෝගෙන ඇවිල්ලා සමාදම් වෙලා ඒකේ මොනවද තියෙන්නේ? අබ්‍රහ්මචර්යා. ආජීවට්ටමක සීලේ අබ්‍රහ්මචර්යා තියෙනවා කියලා ඔන්න ඉතින් ওই විදියට රටපටලෝනෝ. ඉතින් අහලා බලන්න ඕනේ මොකද්ද ඔය සමාදම් වෙන්නේ කියලා. මොකද හේතුව ඔය බෞද්ධයාට වැරදිලා තියෙන්නේ ඔය පන්සල්වල ගිහිල්ලා සාදු සාදු කියලා මොනවා හරි දෙන එකක් බාර ගන්නවා. මොනවා දුන්නද, මොනවා සමාදම් වුණාද මුකුත් දන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න කරනකොට කෙනෙක් හිතනවා මේ රැග් කරනවා කියලා. නැහැ, ඉතින් ඒගොල්ලන්ට නැවත නැවත කියනෝනේ මේ ඔයාව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අහන්නේ. මේ දැන් ශික්ෂාපද සමාදන් වෙනවා නම් මොකද්ද රකින්න තියෙන්නේ කියලා දැනන් ඉන්නපැයි. මොකද්ද මේ සමාදන් වෙන සීලය කියලා දැනන් ඉන්නපැයි. පන්සිල් පද පහ හරි ගන්නවා නම් දැනගෙන ගන්නපැයි මේක ටිකයි රකින්න තියෙන්නේ කියලා. අන්න ඒක වැදගත්. ඒකයි මේ සමාදාය සික්කතු සික්ඛාපදේ කියන්නේ මේ සීල්පද ටික රකින්නවා කියන තේරුම් දැනගෙන අරගන්නවා. සාමාන්‍ය ඔය අපි හිතමුකෝ ඔය පිට රට බටහිරේ ඉන්න මිනිස්සු හැමෝම නෙමෙයි, සමහර ගුණ ධර්ම නැති කට්ටිය කොහෙත් ඉන්නවා. නමුත් ගොඩ සමහර කෙනෙක් ඉන්නවා, ඒගොල්ලෝ ස්වභාවයෙන්ම යම් යම් ශික්ෂාපද රැකිනවා ඒගොල්ලෝ අතින්. සාමාන්‍ය බොරු කියනවා කියන සංකල්පයක් ඔලුවක නැති මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ. ඒ එහෙම බොරුවක් කියනවා කියන එක ඔප්ෂන් එකක් නෙමෙයි ඕගොල්ලන්ට. ඒගොල්ලන්ගේ මොලේ හැටියට. ඒ කියන්නේ නිකන් මෙතන මේ ඇහුවනම් ඇත්තනේ කියන්න තියෙන වෙන ඔප්ෂන් එකක් ඒගොල්ලන්ට නෑ. ඒ එහෙම ಗುಣධර්ම තියෙන මිනිස්සු ඉන්නවා. පිහිට ඔක්කොම ශික්ෂාපද රකින්නේ නෑ. ඔය සාමාන්‍ය ඔය සත්තු දඩේම් වගේ ඒවා කරනවා ඇති සමහර විට. මත්පැන් බොනවා ඇති. හැබැයි අර අනිත් ශික්ෂාපද සමහර වෙලාවට ඉබේම රැකෙන. හොරකම් කිරීම නරකයි, මේ විදිහට බොරු කිරීම නරකයි. ඊට පස්සේ තනි කාලයේ තනියෙන් ඉන්න කාලෙක එසේ වෙතත් කසාදයක් බැඳලා පස්සේ අර බිරිඳට සැමියාට පිටුපාන එක නරකයි කියලා ඒ සම්මතම අදහසක් තියෙනවා. සමාජ සම්මතයක් තියෙනවා. ඒකට ගරු කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ විදිහේ ස්වභාව අපිට දකින්න පුළුවන්. නමුත් මේ ගොඩාක් වෙලාවට අපි මේ සාදු සාදු කියලා ශික්ෂාපද සමාදන් වුණාට රකින්නවාද කියන ප්‍රශ්නේ තියෙනවා. අර විදියට ඇතුළතින් සාප කර කර සමහර විට මේ ඉන්නවා. නැත්තම් හොරාට මට පේන්නේ නැති වෙන්න ගිහිල්ලා අනිත් කට්ටියට පේන්නේ නැති වෙන නේද? අනිත් කට්ටියට පේන්නේ නැති වෙන්න ගිහිල්ලා හොරාට ශික්ෂාපදයක් කඩලා බඩට දාගන්නවා හිමීට. ඉතින් ওই විදියේ දේවල් කරනවා. නමුත් අර ಗುಣධර්මයක පිහිටලා රැකීම තමයි ක්‍රමවේදය. එහෙම නැතුව නිකන් අර කාටවත් මේ ලෝක සම්මතයට ලෝකට පේන්න ශික්ෂාපද රැක්කයි කියලා පෙන්නුම් කරන්න උත්සාහ ගත්තට කාගේ කාගෙත් ඔය යථා ස්වභාවය බොහොම නුදුරේදී දකින්න පුළුවන්. අන්න මේ සීලයක් රැකීම තුළ කොහොමද මේ විදිහ දේවල් වලට එන ආනිසංස කියන මතක් කිරීම තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ තුන්වෙනුව තව කරුණක් ඉදිරිපත් කරනවා. මේ කතාබහ පිළිබඳ කතාවක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මේ ඔය දෙතිස් කතා කියලා එක එක නිකන් තමුන්ට ප්‍රයෝජනයක් නැති අනුන්ට ප්‍රයෝජනයක් නැති කතා ගෙන හැර දක්වනවනි. ඊට පස්සේ ධාර්මික කතා කියලා 10ක් ගෙන හැර දක්වනවා. 32ක් කතා නරකයි කියලා 10ක් ධාර්මික කතා විදියට පෙන්නනවා මේ දහමේ හැටියට. නමුත් ඉතින් අපි ඉන්නේ නම් වැඩි හරියක් දෙතිස් කතාවෙම තමයි ඉතින්. නේද? රට රටවල් ගැන කතාව, යුද්ධ ගැන කතාව, මේ දේශපාලඥයෝ ගැන කතාව, මේ විදියට ආණ්ඩු පෙරලි ගැන කතාව, හොරු ගැන කතාව. ඉතින් ඔය ඔක්කොම යන්නේ එහෙම තමයි. මෙහෙම ගත්තොත් කතා කරන්න දෙයක් නැති තරම්. කෙසේ නමුත් අර විදියට හොඳ කළ යුතු කතා විදියට පෙන්වන්නේ මොකද්ද? මේ භාවනාවක් ගැන, සීලයක් ගැන, මේ ලද දෙයින් සතුටු වීමක් ගැන, වීරිය වැඩි වීම ගැන, ඔන්න විදිහේ කතා ස්වභාව 10ක් ගැන හැර දක්වනවා. එතකොට ඒකෙත් පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිපදාව ගැන අනුග්‍රහ වෙන දේවල් විතරක් කතා කරන්න, අනිත් දේවල් කතා කරන්න එපා කියන අදහසින්. ඇයි? හේතුව මෙන්න මේ විතර්කවලට මූලික ප්‍රභව වෙන්නේ ඒවා තමයි. පිටමුකෝ කාත් එක්ක හරි හොඳ පචයක් කියලාගෙන ඉන්නවා අපි. විනාඩි 30ක් 40ක් කයිවාරුවක් ගහලා ගියාම ඇතුළතර කුඩා විතර්ක, සියුම් විතර්ක විදියට වැඩ කරන්නේ මොනවද කියලා ගත්තොත් අර කතාවේ අනුසය තමයි ඉතින්. ඒ කතාවේ කෑලි ටික තමයි ඉතින් නේද වැඩ කරන්නේ. ඒ විදිහට එහෙට මෙහෙට ඔන්න හිත වික්ෂිප්ත වෙනවා. සෑහෙන පිරිසක් එක්ක කයිවාරුවක් ගහලා නින්දට ගියොත් නින්ද යනවාද කියලා හෙව්වොත් නින්ද යන්නේ නැහැ ගොඩක් වෙලාවට. නේද? අන්න මොකද උනේ? අර අර කතාව. කතාව තුල කොහොමද අර විදිහට හිත වික්ෂිප්ත වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. අන්න තුන්වෙනි කරුණ විදිහට ඒක ඉදිරිපත් කරනවා. හතරවෙනි එක විදිහට ඉදිරිපත් කරන්නේ නොපසුබට්නා වීරයක්. වීරය මොකටද? මේකෙදි මේ කියන්නේ නිකන් මේ භාවනානුයෝගී කෙනෙක්ට තිබිය යුතු සුදුසු වීරයක් ගැන මේ කියන්නේ. අන්න සිහිය පිටවා ගැනීමට වීරයක් කීම තමයි මම කැමති මේක ඉදිරිපත් කරන්න. ඒ විදිහට සිහිය පිටවා ගන්නවා කියන්නේ මොකද්ද? අර හිත වෙනදා ඔහේ අර විතර්ක ඔස්සේ 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 ගමන් කරනවා. ඒ වෙනුවට ඒ විතර්ක මර්ධනය කරන පුහුණුවක් තමුන් තුළ හදා ගන්නවා. මොකද්ද? නැවත නැවත හුස්මට ගන්නවා, නැවත නැවත පත් තුළට ගන්නවා, නැවත නැවත බත් කන බවට ගන්නවා, නැවත නැවත දත් මාදින බවට ගන්නවා. අන්න ඒ විදිහට මේ පුහුණුවක තමයි මේ තැනත්තා ඉන්නේ. අන්න ඒක සඳහා වීරයක් ඕනේ. ඕක පැයෙන් කරලා නවත්තන එක ලේසි. දවස පුරාවට ඕක කරන්න ලොකු වීරයක් ඕනේ. ඒකත් අපි කියන්නේ හැම මොහොතේම බත් කන එකේම, හැම මොහොතේම දත් මදින එකේම, හැම මොහොතේම ඇවිදින එකේම, හැම මොහොතේම හුස්මෙම ඉන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් අපි කියන්නේ විටෙන් විට නැවත නැවත අන්න මිනිත්තු කිහිපයකට සැරයක්වත් බත් කන බව මතක් කරගන්න, දත් මදින බව මතක් කරගන්න, ඇවිදින බව මතක් කරගන්න, හුස්ම වැටෙන බව මතක් කරගන්න. අන්න එහෙම නොපසුබට්නා වීරියකින් සිද්ධ කළ යුතුයි කියන අදහස භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ පස්වෙනි එක නම් ඉතින් හිතලා ගන්න අමාරුයි. පස්වෙනි එක මොකද්ද? ප්‍රඥාවක්. ප්‍රඥාවෙන් තමයි ඇත්තටම මේ විතර්ක අර අපි කී විදියට දුරස්ත භාවයක් ඇති වෙලා මර්ධනය වෙන්නේ. ඒ දුරස්ත භාවය ඇති වෙන්නේ මේ කරන පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි. එහෙම නැතු ඒක බලෙන් ගන්න බෑ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් නේද? අර පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රඥාවක් මතුවෙලා එනවා. සිහිය සමග ගියපු මනානුවණක් කියලා කියන්නේ. ඒ මනානුවණ කෑල්ල බලහත්කාරයෙන් ගන්න බෑ. කරන්න පුළුවන් පුහුණුව කරගෙන යනකොට, අර කමඨාන් සුද්ධ කරගෙන කරගෙන යනකොට, අර වර්ධින වර්ධින තැන්වලදී තමයි මේ ප්‍රඥාවට බර වෙන්නේ ප්‍රතිපදාව. හුස්මෙන් පිටපයින්ව. අන්න එතකොට ඒ අකරතැබ්බෙදි කොහොමද මේ තැනත්තා නැවත හුස්මට අරන් එන්නේ කියන ක්‍රියාවලිය තුල ප්‍රඥාවක් වර්ධනය වෙනවා. පරියංකේ ඉඳලා නැගිටලා යන වතුර ටිකක් බොන්න. අන්න ඉරියව්ව වෙනස් වුණා. වෙනස් වුණාම ඒ ටිකේදී ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ අතරමැද ඉරියව්වල. සක්මනේ පරියංකේ විතරක් ප්‍රඥාව තිබිලා හරියන්නේ නැහැ නේ. ඒක තුල විතරක් සිහිය තියලා හරියන්නේ නැහැ. අතරමැදි ඉරියව්වල අර එදිනෙදා වැඩ කටයුතු කරනකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට අන්න ඒ අවස්ථාවේ සිහිය පිටවා ගැනීම තුල ප්‍රතිපදාව ප්‍රඥාවට බර වෙනවා. ඒතකොට ප්‍රඥාව කියන එක මේ බලහත්කාරයෙන් අරගන්න බෑ. නමුත් මේ කරන පුහුණුවේ ප්‍රතිඵලයක් විදියට සිහියක් සමග ගියව මනානුවණක් පහළ වෙනවා. මේ මනානුවණ සඳහා කමඨහන් සුද්ධ විය යුතුයි. කනගාටුයි කියන්න කරන එහෙම නැත්තම් වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක්ට අපි දැකලා තියෙනවා කමඨහන් සුද්ධ වෙලා නැත්තම් එයා කොච්චර කාලයක් කරත් මේ භාවනාව පුහුණුව එහෙම නැත්තම් අපි හිතමුකෝ මම මේ කමඨහන් සුද්ධ වෙලා නැහැ කියලා හඳුන්වන්නේ වැරදි උපදේශල් ලැබුණත් ඒකත් සුද්ධ නොවීමක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ නේද? ලැබි නිවැරදි උපදේශ ලැබිලා නැහැ. එතකොට අන්න නිවැරදි උපදේශ ලැබිලා නැති කෙනෙක් කොච්චර කාලයක් කරත් සමහර විට අර විදිහට ප්‍රඥාවට බර වෙලා නැහැ ප්‍රතිපදාව. එහෙම බර වෙලා නැහැ. එයා ඒ වෙනස සිද්ධ කරගෙන නැහැ. ඉතින් ඒක ඉතින් කමඨාන් සුද්ධ නොවීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් අපි හිතමු කමඨාන හරියට සුද්ධ වෙනවා නම් කාලයක් කරගෙන යනකොට ඉබේම ප්‍රතිපදාව ප්‍රඥාවට බර වෙනවා. ප්‍රඥාවට බර වුණාම මේ ප්‍රඥාවේ අනුග්‍රහයෙන් තමයි අර විතර්ක හරියටම කැපෙන්නේ. අර දුරස්ථ භාවය කියලා අපි අදහස් කරේ. දුරස්ථ භාවය එන්නේ අන්න අර ප්‍රඥාවේ ප්‍රතිඵලයක් විදිහට. ඒක ටිකක් ඉතින් ක්‍රමානුකූලයි. ඒක අපි කියන්නේ මොකද්ද? ප්‍රතිපදාව හරිම ස්වීට් බවට පත් වෙනවා, රසවත් බවට පත් වෙනවා ප්‍රඥාව හේතු කොටගෙන. සක්මනක පරියන්කයක කරන මේ ප්‍රතිපදාව, එදිනෙදා ජීවිතේ කරන මේ ප්‍රතිපදාව ස්වීට් බවට පත් වෙන්නේ ප්‍රඥාව නිසා. රසවත් වෙනවා. අපි හිතමු අර ස්වීට් මැංගෝ. එහෙනම් රසවත් අඹ අඹ ඵලයක්. ඔය අඹ ඵලයේ එකපාරට රසවත් උනේ නෑනේ. එකපාරට නිකන් මැජිකලි අපිට රස අඹයක් ඉදිච්ච අඹයක් හම්බුණාද? නෑ. ඒ වෙනුවට මේ අඹේ අර අඹ ගැටවල ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික යම් කිසි ප්‍රතිපදාවක් නැත්නම් යම් කිසි ක්‍රියාවලියක් කරා ගිහිල්ලා තමයි මේ රසවත් අඹ ඵලයක් හම්බුනේ. අද කාලේ අපේ රටේ වගේ විශේෂයෙන් උත්සාහ කරනවා මේ රසවත් අඹ ඵලයක් බලහත්කාරයෙන් හදන්න. අමු අඹ කඩලා බේත් ගහලා මාකට් වල ගෙනහලා ඉදලා පෙන්නුම් කරනවා. අන්න බලන්න අඹ නම් අඹ කියලා. කාලා බැලුවාම තමයි තේරෙන්නේ අඹේ තරම. එහෙම රටක තමයි අපි ජීවත් වෙන්නේ, බලහත්කාරයෙන් පළතුරු ඉදවන රටක. නමුත් අඹේක රසය දන්නවා නම් අඹ ගහකට නැගලා ඉදිච්ච අඹ ගෙඩියක් ගහේ ඉඳලා කාපු කෙනෙක් දන්නවා ඇති ඇත්ත අඹේ රස. නෑ ඒක ඉතින් අර ලේනාගේ රෝල් එකට බහලා බලන්න ඕනේ. පොඩි දරුවෝ එහෙමනම් ඔයගේ ඒවා කරනවා. මටත් ඒ දවස්වල ගස්වල පදිංචි වෙලා පළතුරු කන්න chance එකක් ලැබිලා තිබුණා. ඉතින් ගස් උඩ තමයි ඉන්නේ බිමට වැලිය. ගහ උඩම පදිංචි වෙලා ගහේම පළතුරු කකා ඉන්නවා පැය ගණන්. එහෙම කාලා බලන්න ඕනේ පළතුරේ රස. නැත්තම් ගොඩක් වෙලාවට කන්න ලැබෙන්නේ අර විදිහට බේත් ගහපු බලහත්කාරයෙන් ඉදවපු අඹයක්. ගස් ලැබු කරේ තියෙනකොට තේරෙනවා මේක නම් මේ කායුත්තක් නෙමෙයි කියලා. ඉතින් ඒ විදිහේ ඵල තියෙන රටක මෙන්න මේ අපි මේ කියන්නේ ස්වභාවික ඉඳුන අඹ ඵලයක් නම් අර විදිහට ගැට කාලේ ඔක තිත්තයි. ඊට පස්සේ ටිකක් මෝරනකොට ඇඹුල් වෙනවා. ඊට පස්සේ ඒකත් තව ටිකක් කාලයක් යනකොට තමයි පැණි රස අඹ ඵලයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය හරහා යාම තුලනේ අර විදිහේ රසවත් අඹයක් කන්න පුළුවන් වුණේ. ඒ වගේ තමයි මේකත්. අපි හිතමු මේ ප්‍රතිපදා මුලදී හරිම තිත්තයි. ටික කාලෙකින් ඇඹුල් වෙනවා. හරිද? නමුත් කාලයක් තිස්සේ සක්මන් පරියන්ක විදියට අර විදිය කමටහන් සුද්ධ වෙමින් කරගෙන ගියොත් අන තේරෙනවා කලකදී මේක ස්වීට් බවට පත් වෙනවා. රසවත්. රසවත් අඹ ඵලයක් බවට පත් වෙනවා. එතකොට අර විදියට මේ ප්‍රතිපදාවක් කියන එක ජීවිතේම කොටසක්. ඒක නැතුව නිකන් බලහත්කාරයෙන් අලුතෙන් ගන්න දෙයක් ඒ තුල නෑ. මේ වගේ වෙනසක් සිද්ධ විය යුතුයි. ඉතින් ඒක තමයි අර ප්‍රඥාවේ වෙනස. ප්‍රඥාව තුලින් තමයි මේ ප්‍රතිපදාව රසවත් ප්‍රණීත කරන්නේ. ඉතින් ඒ විදිහේ කරුණු පහක් මේකට අනුග්‍රහ කරනවා කියලා මේ අර ගිහිල්ලා අර පිස්සුවක් කියලා ආපු මේ ගිය හාමුදුරන්ට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් අපි අපිටත් මේ කරුණු පහ මතක් කරගන්න පුළුවන්, අපේ ජීවිතවල යම් පමණක තියනවාද කියලා විමසා බලන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ කුඩා සියුම් විතර්ක විදියට අපිව එහෙට මෙහෙට දුවන, මේ හිත තුළම ඇති වෙන මේ විතර්ක වල ස්වභාවය තමයි පෙන්නුම් කරන්න උත්සාහ ගත්තේ. ඒ විතර්ක සමනය කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. ඉතින් අපිත් බලමු අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි වූ ප්‍රතිපදාවක් සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ කළ ධර්ම දේශනාව මේ අපි අපහා පසුව සම්බන්ධ වුණ අයට දැන ගැනීම සඳහා කෙටියෙන් මම පවසන්නම්. මේ ස්වාමීන් වහන්සේ අපට අද දේශනාව කළේ මේඝිය සූත්‍රය අනුසාරයෙන්. මේ මේඝිය සූත්‍රයේ තියෙන්නේ මේඝිය ස්වාමීන් වහන්සේ කලක් අපේ බුදුරජාණන් වහන්සේට උපස්ථායකයෙක් ලෙස සිටියා. උන්වහන්සේ එක්වරක් මේ කැලෑවේ ඇවිදිනකොට ලස්සන අඹ වනයක් දැකලා මේ උන්වහන්සේට සිතුණා මේකට ඇවිල්ලා භාවනා කරන්න. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතික්ෂේප කිරීමත් ඉවතලා කීපවරක් ඉල්ලලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට එකඟ වුණා ගිහිල්ලා භාවනා කිරීමට. ඉතින් උන්වහන්සේ මෙහෙම මේ ගිහිල්ලා භාවනා කරන්න හැදුවත් ඒ උන්වහන්සේට ඒ විතර්ක බොහෝ විතර්ක පහළ වුණා. උන් සිත එකඟ කිරීමට නොහැකි වුණා. ඉතින් නැවත බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා මේ බව ප්‍රකාශ කරා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මේ විතර්ක සිත්වල ඇතිවන විතර්ක සුළු මේ කුඩා විතර්ක සුකුම විතර්ක වශයෙන් මෙහිම දේශනා කරලා ඒ විතර්ක මර්ධනය කිරීමට අපට උපක්‍රමයක් වශයෙන් මේ ආනාපාන සතිය එහෙමත් නැත්නම් සතිමත් වීම වදාලා. ඒ සතිමත් වීමේ කොටසක් ආනාපාන සතිය කොටසක් තමයි මේ සතිමත් වීම. ඒ කියන්නේ අප විසින් හිඳගෙන මේ කරන සතිමත් වීමත් ඒ වගේම එදිනෙදා කටයුතු වලදී සතිමත් වීමත් ඒ සක්මන් භාවනාවේදී කරන සක්මන් වීම. ඉතින් මේකට අපට ඇත්තටම හිත සකසා ගන්න මේ ගිය සූත්‍රය අනුව පළමුවෙන්ම අපේ හිත මේ සම්බන්ධයෙන් මේ අකුසල් ධර්ම වලින් සිත කෙසේද මේවා කරගන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ ක්‍රම පහක් අපට දේශනා කළා තියෙනවා. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ ඒ ඉසි මේ තමන්ගේ සිත මෝරා නැති අවස්ථාවක තමයි හරියාකාරව මේ භාවනාවට එළඹුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කරුණු පහක් තමාගේ සිත දියුණු කර ගැනීමට අවශ්‍ය. පළවෙනි ඒ කරුණ පහ ගැන මේ ස්වාමීන් වහන්සේ අපට විස්තර සහිතව එක එක කරුණක් සම්බන්ධයෙන් දේශනා කළා. ඒ පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. දෙවෙනි කාරණය සීල සංවරය, සීලයෙන් සංවර වීම, සිල්වත් වීම. තුන්වෙනි කාරණේ තමයි කතා මේ අපේ දෙතිස් කතාවලින් විරහිතව දෙතිස් කතාවලින් ඈත් වෙලා දස කුසල දස කතා වල යෙදීම. ඉන් අනතුර වීර්ය, අපේ වීර්යයක් ඇති වෙන්න ඕනේ අපේ මේ භාවනාව කරගෙන යන භාවනා නෙමෙයි සතිමත් වීම කරගෙන යන්න. ඉන් අනතුර තමයි මේ පස්වෙනි කාලේ වෙන ප්‍රඥාව අප තුල කෙමින් වැඩිගෙන යන්නේ. ඉතින් මේක ඇත්තටම අපිට අපි විසින් කරගත යුතු තන්නේ ඒක අපේ අප තුල නිරායාසයෙන්ම වැඩෙනවා මේ ප්‍රඥාව කියන මේ පස්වෙනි කාරණේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේක ඉතා දීර්ඝව මේ එක එක කරුණක් අපට දේශනා කළා. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ දේශනාවට නැවත සවන් දෙන්න කියලා. දැන් මම ෂෙයා කරන්නම් මේ අප වෙත තියෙනවා මේ ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදේශමාලාවක් යෝගී මේ වැඩසටහන සම්බන්ධයෙන්. ඒක මම ෂෙයා කරන්නම්. හරි, මේ මම දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ මේ ආධුනිකයන් සඳහා සතිමත් බව පුහුණු කිරීම සඳහා ස්වාමීන් වහන්සේගේ උපදෙස් ඇතුව පිළියෙල කරන ලද පත්‍රිකාවක්. ඉතින් ඒකේ පළවෙනි මම ඒක මේ chat එකටත් දාලා තියෙනවා. ඉතින් ඔබට download කරගන්න පුළුවන්. මේකේ පළවෙනි අංගයේ දීලා තියෙනවා videos දෙකක්. සතිමත් ඇවිදීම සම්බන්ධයෙන් උපදෙස් සම්බන්ධයෙන් video එකක්, සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් video එකක්. දෙවැනි අංගය ලෙස සඳහන් කරන්නේ ඔබ කෙලෙසද මේ සතිමත් වීම ක්‍රමයෙන් දියුණු කරගන්න ඕනේ කියලා. ඉතින් අපි මේ සතිමත් වීම ඔබ ආධුනිකයෙක් නම් ඒක ඇත්තටම ක්‍රමයෙන් මේ ඉස්සර වෙලාම විනාඩි 10කින් 15කින් ඒක දිනකට විනාඩි 10ක් 15ක් පමණ සතිමත් හිඳ ගැනීමත් සතිමත් ඇවිදීමත් කරලා අනතුරුව ඒ ක්‍රමයෙන් පැයකට පමණ කාලයකට දික් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උපදෙස් මාලාවක් අපි සකස් කරලා තියෙනවා කොහොමද මේ ඒක කරන්නේ කියලා. ඉතින් ඒක ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඊට පස්සේ ඔබ අත්දැකීම මේ තුන්වෙනි අංගයේ ඔබගේ අත්දැකීම ලියන විදිහ මේ ඒ එක එක පුහුණු කරන විට ඔබට දැනෙන ආකාරය දැන් ඔබ සතිමත් සක්මන කරනවා නම් ඔබේ දෙපතුලට දැනෙන විදිහ මෘදු බවක් සීතල බවක් ආදී වශයෙන් ඒ දැනෙන ලක්ෂණ පිළිබඳ වාර්තා කරන්න ඔබ කොපමණ වේලාවක් මේ සක්මනේ එහෙම නැත්නම් මේ සතිමත් හිඳ ගැනීම ගත කරාද ඒ ආදී වශයෙන් විස්තර සඳහන් කරලා ඔබගේ අත්දැකීම අපට ඉදිරිපත් කරන්න. ඇත්තටම මේ ඊමේල් එකකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ Google Form එකක් තියෙනවා. ඒ පුරවා අපට ඉදිරිපත් කරන්න. ඉතින් මේ ඒ ඔබගේ අත්දැකීම් අප වෙත මෙහෙම ලිඛිතව ඉදිරිපත් කරන්න. ඒ ලිඛිත ඉදිරිපත් කිරීම අපි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට අවශ්‍ය උපදෙස් තවදුරටත් ඔබගේ සතිමත් වීම වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේක අපහා එකතු වන්න හැම සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7ට, මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 11 මාරට, නිව්සීලන්ත වේලාවෙන් පස්වරු 1:30ට අපහා එකතු වන්න. ඒ සඳහා අවශ්‍ය Zoom link එකත්, රැස්වීම අංකයත්, මුහුරපදයක් ඔබ වෙත අපි සපයලා තියෙනවා. ඊට අමතරව සතිමත් ඒ උපදේශ මාලාව අප ඔබ වෙත මේ අමුණලා තියෙනවා. කොහොමද මේ වාර්තාව ලියන්නේ කියලා ඒ එයත් ඩවුන්ලෝඩ් කරගෙන ඒ වාර්තාව අපට ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධයෙන් එපමණයි දැන් තියෙන්නේ අප වෙත ඉදිරිපත් කර ඇති වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමයි. ධම්මගුප්ත ස්වාමී නම කීමට අවසරයි. ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා නෑ වගේ දැනට. ඒ හින්දා මං
තෙරුවන් සරණයි අපි ඉන්නවා.
ආයෙමයි ස්වාමීන් වහන්ස අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව ඉතා ගෞරවයෙන් දෙපා නැමද මේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් ඔබ වහන්සේ වෙත මේ අද දින ප්‍රශ්න ඉදිරිපත් කිරීමට බන්දුල සොයිසා මහතාට මං ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රථමයෙන්ම සාකච්ඡාව වර ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්ස අද දින ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න දෙකකුත් චැට් එකට එක ප්‍රශ්නකුත් දැන්ට ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර. ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ මේ ආධුනිකයෙක් පළවෙනි වතාවට සම්බන්ධ වෙච්ච එකෙක් ලියලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ලියලා තියෙන සම්මිස most respected Bante, I have recently begun practicing walking meditation from 5:30 to 7 a.m. coinciding with my daily walking routine after dropping my son off for swimming practice at 5 a.m. as I engage in this practice with shoes on, I start my brisk walking at 5:30 a.m. and become aware of a rhythmic pattern in my steps and the swinging of my arms. The length of the swing seems to correspond to my walking speed. faster steps lead to longer swings and vice versa. Additionally, I have observed a breathing pattern where I tend to start inhaling as my right foot steps forward and I exhale with the next right step, continuing the cycle with each right step. I'm uncertain if it is appropriate to observe this and I seek your guidance on this matter. Occasionally, I feel discomfort in certain areas of my foot, but it dissipates without my conscious awareness. I manage to maintain focus on my walking for a while, but my mind tends to wander after some time. It often takes me a while to bring my attention back to the practice. As this is my first report, I'm unsure if it is quality and welcome your advice on how to continue and improve my practice. Much merit for your guidance. Therwan Sarna. That's the Vartave Avasani Swami.
හොඳයි අපි සිංහලෙන් උත්තර දුන්නොත් තේරෙයි කියලා මං හිතනවා මොකද මං ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් කියන දේ නෙවෙයි වෙන දෙයක් කියවෙන්න තියෙනවා
ඒක
දැන් මේක හොඳයි පළවෙනි වාර්තාව විදිහට ගොඩක් හොඳයි ඉතින් අපි මේ බැලුවත් දැන් මේකට අර මුලින්ම එන්නේ ඉස්සෙල්ලා සිමින් ගිහිල්ලානේ ඇවිල්ලා තියෙන එතකොට අපිට පුළුවන් මෙහෙම සක්මන විතරක් නෙවෙයි සිහියෙන් කරන්න ඕන දේ සිමින් කරනකොටත් බලන්න වතුර තෙත ගැතිය දැනෙනකොට දැන් රක්මන් කරද්දී අඩියෙන් අඩි ඉස්සරහට යනකොට මේ යටපතුලට දැනෙනවා වගේම පීනනකොටත් ওই දේම මේ විදිහටම කරන්න පුළුවන්. සිහියෙන් කරන්න බැරි දෙයක් නෑ. එහෙනම් අපිට පුළුවන් දැන් සක්මනනේ අපි දැනගෙන තියෙන්නේ සිහියෙන් සක්මන් කරන්න. අපිට සිහියෙන් පීනන්නත් පුළුවන්. ඒකත් කරලා බලන්න වතුරට පනිනකොට ඊළඟට අද දෙක කකුල් ගහනකොට අන්න ඒවත් එක්ක ඒකත් හොඳ මේ සිහියෙන් පීනන්නත් පුළුවන්. ඊළඟ දවසේ වන්න සිහියෙන් පීනන හැටි මේ වාර්තාවකුත් ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට. හොඳයි. දැන් අපි ඒකට ගිහිල්ලා ඊළඟට බලමුකෝ සක්මනට ඇවිල්ලා. පළවෙනි දවසේම නිසා දැන් මේකේ නා සක්මනේ විස්තර අඳුරගෙන තියෙනවා. ඒ වගේම මේ සක්මනේ අඩියත් එක්ක අඩිය තියෙනකොට ඒකත් එක්ක සින්ක්‍රොනයිස් වෙලා හුස්ම ගන්න එකත් අනිත් ඒවත් එක්ක මුළු ඇඟටම මේ ভাইබ්‍රේෂන් එක එන හැටි අඳුරගෙන තියෙනෝනේ. හැබැයි මේකෙදි බලන්න ඇත්තටම හුස්මයි මේ යටි යටිපතුලයි දෙක අඩිය තියෙන එකයි හරියටම එකපාරටම සින්ක්‍රොනයිස් වෙනවද එහෙම නැත්නම් මේක සමහරට හිතලා කෙරෙන්නත් වෙන්න පුළුවන් මොකද අපි බැලුවාම තප්පරයකට සාමාන්‍යයෙන් ගත්තා විනාඩියකට හුස්ම වාර 15ක් විතරනේ සාමාන්‍ය මනුස්සයෙක් ගන්න බෑ අපි ඇවිදිනකොට ඕක හරියටම ওই ගානටම ද අඩි තියන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඒතර මේක හරියටම 100ට 100ක් සින්ක්‍රොනයිස් වෙන්න විදියක් නැහැ දැන් සමහරවිට අපි මෙන් මේ දෙක එකපාරටම වෙනවා කියලා හිතලා කරොත් අපි ඇවිදින වේගය සමහරවිට මේ හුස්මත් එකට යන්න කියලා හිතලා අපේ වේගය අඩු වැඩි කළා يعني ඒක ඉබේම අඩු වැඩි වෙන්න පුළුවන් ඒ නිසා මේ ගැන එච්චර ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ ඒක එකට වෙනෝ නම් ඒත් කමක් නැහැ එහෙම හිතලා අර වේගය අපි ඌමනාවෙන් අඩු වැඩි කරන්න ඕනේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ ඒතර මේ ඇඟට ඕන විදිහට වේගයක් පාලනය කරගෙන එයාට යන්න අරින්න යන්න ඇරලා මේක විස්තර බලන එක තමයි අපි කරන්නේ. දැන් මේ විපස්සනාව කියලා කියන්නේ අපි මොකක්වත් ඌමනාවෙන් කරන්නේ නැහැ. ඌමනාවෙන් හුස්ම ගන්නවත් නැහැ. ඌමනාවෙන් ඇවිදින්නෙත් නෙ කියන්නේ. ඌමනාවෙන් තමයි ඇවිදින්න වෙන්නේ. ඇඟ බැලන්ස් කරගන්න ඒවා කරන්න ඕනේ. හැබැයි වේගය එහෙම අපිට ඌමනාවෙන් පාලනය කරන්න යන්නේ නැහැ. අපි මොකක්වත් පාලනය කරන්න යන්නේ නැතුව නිකන් හැමින් ඔහේ ඇවිදගෙන යනවා. ඇඟට ඕන වේගෙන් ඇවිදගෙන යනවා. කෙළවරට ගිහම හිතලා තමයි හැරෙන්න ඕනේ. ඒ හිතලා කරන දේවල් පුළුවන් තරම් අඩු කළා මෙයාට ඉබේ වෙන්න අරින්න දෙන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඉබේම වෙන්න ඇරලා එයාගේ දිහා නිකම්ම ඔහේ වෙන්න අරින්න දෙන්නෙත් නැහැ. ඉබේ වෙන්න ඇරලා මෙයා මොකක්ද කරන්නේ කියලා එයාගේ විස්තර බලන එකයි තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට සමතෙන් කරන්නේ අපි බලෙන් මෙයා පාලනය කරගන්නවා. ඒ වෙනකොට විපස්සනා පැත්තට එනකොට මෙයාට ඉබේ වෙන්න අරිනවා. හැබැයි ඉබේ වෙන්න අරින්න කියලා නිකම්ම හොයන්න දෙන්නේ නැහැ. පිටිපස්සෙන් හොඳට මෙයාගේ දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්නේ. මෙයා මොනවද කරන්නේ කියලා. එතකොට ඒ හිතේ යථා ස්වභාවය එයාට ඕන විදිහට එයා හැසිරෙනවා. නැත්නම් මට පිටිපස්සේ ඉඳලා බලා ගන්න පුළුවන් මෙන්න මෙයා මොන වගේ කෙනෙක්ද කියලා. අන්න ඒක බැලීම සඳහා තමයි අපි මේ පාවිච්චි කරන්නේ සක්මන කියන එක. ඉතින් ඒ සඳහාම අපිට පීනන එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉඳගෙන හුස්ම දිහා බලාගෙන ඉන්න එකත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එදිනදා තනියම කරන පොඩි පොඩි වැඩ, පිරිසක් එක්ක කරන වැඩ, හැම එකක්ම අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒක සඳහා පාවිච්චි කරන එකක් තමයි මේ සක්මන කියලා කියන්නේ. ඒතර මෙයාට නිකම්ම හොය ඇවිදින්න ඇරලා, ඇඟට ඕන විදිහට ඇවිදින්න ඇරලා බලන වැඩි විස්තර බලන්න උමනාවෙන් බැලුවා නම් හරි. එතකොට දැන් වම් පාදයේ තියෙනකොට මොන වගේද දැනීම, දකුණ තියෙනකොට දැනීම මොන වගේද, මුළු අඩියම එකපාරට වදිනවද, මේක වදින්නේ නැති තැන් එහෙම තියෙනවද, දැන් මේකත් එක්ක මුළු ඇඟේම සින්ක්‍රොනයිස් වෙලා වෙන තැන් වලටත් මේක දැනෙන හැටි, ඔන්න ඔය වගේ වැඩි වැඩියෙන් මේක විස්තර බැලුවා නම් අපිට දැනගන්න පුළුවන් මේකත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒතර මේ මොහොතේ මමත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුළුවන් හැකියාව ඒකත් එක්කම වැඩි වෙනවා. අන්න ඒ වැඩිවීමත් එක්කම මේකේ යථා ස්වභාවය මටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි මේ දේ කරන්නේ. ඉතින් මෙන්න මේකත් එක්ක අපි වැඩි වෙලාවක් ඉඳලා, ඒ වගේම දැන් හිත පිට යන ගතියක් අඳුරගෙන තියෙනවනේ. අන්නේ පිට යන්නේ ඉස්සෙල්ලා එක පාට මේ මොහොතේ දැනි දැනි ඉඳලාද හිත පිට යන්නේ? එහෙම නැත්නම් මේක ටිකක් වෙනස් වෙලාද හිත පිට යන්නේ කියලා අන්නේ ඒ විස්තරත් බලන්න පුළුවන්. ඒ වගේම හිත පිට යන්නේ මොන වගේ දේවල්ටද කියලා අන්නේ ඒ ගැනත් අවධානය යොමු කළා. ඔන්න ඒ හැම එකකින්ම මේ මගේ හැටි තමයි මේ තේරුම් ගන්න යන්නේ. ඉතින් අන්න ඒ ටිකත් බලන්න පුළුවන් නම් ඉතින් මේ වார்த்தාවට තව ගොඩාක් විස්තර එකතු කර ගන්න පුළුවන්. එකතු කරගෙන ලබන සතියේ බලමු. එහෙමනම් පීනන කොටත් වෙන වැඩ කරද්දිත් මේම සිහියෙන් ඒ දේවල් කරන්නේ කොහොමද කියලා ලියන්න පුළුවන් නම් ඒක හොඳයි. හොඳයි, අපි ඊළඟ එකට යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දෙවන වார்த்தාව 29 වෙනි සැප්තැම්බර් මාස 29 වෙනි දින සතිමත් සක්මන. ඉදිරියට පිටුපසට වට කීපයක් මුකුත් නොසිතා ඇවිත් දෙමි. කය හා සිත අලස ස්වභාවයක පැවතුනි. වතුරේ ස්පර්ශය දැනෙන නොදැන මට්ටමට සංවේදීතාව අඩුය. මානසිකාරය වැඩිකොට සක්මන් කරන බව දැනගනිමින් සක්මන් කළෙමි. සිත පිට ගී විට නැවත සක්මනට ගෙන ආවේ. මෙය බොහෝ වාරයක් සිදුවිය. සිතුවිලි සංඥා ආවත් ටික වේලාවකින් සිතුවිලි සංඥා ආවත් ඒවා කොටස් වශයෙන් පැමිණ සිත තුළ නතර වී ඇති බවත් දැක්විමි. ඒ අතරින් සතිමත් සක්මනද සිදුවිය. සක්මන් වට දෙක හෝ තුනක් එකවර සිහියෙන් සක්මන් කළ හැක. පර්යන්කේ පුටුව මත වූ කොට්ටේ වාඩි වී කයට සිත යෙද වූවෙමි. සිතේ අලස ස්වභාවයේ මත් වී තිබුන නිසා නින්දට නොවැටීමට අතිස්ථානයක් කරගතිමි. මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස මත සිහිය රැඳවුවෙමි. හුස්ම රැල්ලද ඒකාකාරීව ඇතුල් වී පිටවේ. ටික වේලාවක් අලස බව වැඩි වූ නිසා මෙනෙහි කිරීම වැඩි කර ආස්වාස කළෙමි. නිදිමත විටින් විට නිදිමත ස්වභාවයටද හුස්ම රැල්ලටද සිත මාරු විය. සුපුරුදු සිතුවිලි බලපෑම අඩු විය. පැහැදිලිමයි ස්වාමීන් වහන්සේ. සිතුවිලි අඩු විය. කාලය පැයක් පමණ ගෙවී තිබුණි. within bracket ඇත්තටම ඔරලෝසුව බැලුවේ කාලය ගෙවී නැතයි සිතාය. තෙරුවන් සරණයි. වார்த்தාවේ අවසන්.
ඇහෙනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
දැන් මේකෙදි සක්මනට හැරිලා බැලුවොත් අපි මුලින්ම සක්මනේ විස්තර කියවෙනවා. ඒකෙදි අර පොඩි එකක් තිබුණා, අර කියන්නේ මේක වචන පාවිච්චි කිරිල්ල සාමාන්‍ය අර දැනුමට පොඩ්ඩක් ඉස්සරහට ගියපු කෙනෙක් වගේ දැනෙන. මොකද සිතුවිලි සංඥාවලට එනවා කියලා වගේ නිකන් අමුතු වචන. කියන්නේ මේක නරක නැහැ, අපි නිකන් මේ සරල වෙන තරමට මීට වඩා හොඳයි කියලා. දැන් අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් මතක් වුණා නම් කියන්නේ මතක් වුණා කියලානේ. සිතුවිලි සංඥාවක් ආවා කියලා කියවෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ මේ සරල වෙන තරමට පුළුවන් නම් මේක හොඳයි. ඒතර අපි මේ නිකම් පොලේ පය ගහලා ඇවිදින්නේ. අන්න ඒ විස්තර කරගන්න. ඒ වගේ දේවල් ටිකක් නිකම් මතක් කරන්න හිත. ඊළඟ පරයන්කයට ගියාම පරයන්කය මේ මෙනෙහි කරන බව කිව්වා. ඊළඟට හිත නින්දට වගේ එන නිසා මෙනෙහි කිරීම වැඩි කරා කියලා කිව්වා. අන්න ඒක හොඳයි අඳුරගත්ත එක. නිදිමත එනවනම් ඔන්න මෙනෙහි කිරීම වැඩි කරනවා. හැබැයි මේකේ අනිත් පැත්තත් කරන්න ඕන. ඒ කියන්නේ මේක මෙනෙහි කරන එක උවමනා වෙන්නේ හිත පිට යනවනම් තමයි. හිත නින්දට යනවනම් හරි, එහෙම නැත්නම් ඇවිස්සෙනවනම් තමයි මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ. මේක මුකුත්ම නැති වෙලා හිත හොඳට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. නිකම්ම හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මෙනෙහි කිරීම සම්පූර්ණ මාතෑරලා දැම්මත් කමන්නේ. දැන් මේක න අඳුරගෙන තියෙනවා, නින්දට යාගෙන එනකොට නම් අන්න මෙනෙහි කිරීම වැඩිපුර කරන එක හොඳයි කියලා. ඒකේ අනිත් පැත්ත අඳුර ගන්න ඕන. එතන හොඳට මේක හිත මේකත් එක්ක ඉන්න පුළුවන් නම්, හුස්ම හරි මේ දැනෙන ක්‍රියාවලියදී හොඳට බලාගෙන ඉන්න පුළුවන් නම් මෙනෙහි කිරීම ටික ටික අඩු කරලා ඔන්න ඒක නවත්තලා දාන්නත් පුළුවන්. අන්න ඒ පැත්තටත් යොමු වෙන්න පුළුවන්. දැන් මේ එක පැත්තක් අඳුරගත්තු නිසා අනිත් පැත්තටත් අපි යොමු වෙන එක වටිනවා. ඇත්තටම කියනවා නම් මේ භාවනාව කියලා කියන්නේ මුලින් අර ආරම්භ කිරීමට තමයි මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ. පටන් ගත්තට පස්සේ මේක හරියට යනකොට මෙනෙහි කිරීමත් අවශ්‍ය වෙන්නේ. දැන් මෙනෙහි කිරීම කියන්නේ අපි වචනනේ පාවිච්චි කරලා කියන්නේ. වචන කියන්නේ තමයි මේ ලෝකේ හදාගත්තු සම්මත දේවල්. අන්න ඒ අඩුපාඩුව හදාගන්න පුළුවන් නේ. අඩුපාඩුවක් නෙමෙයි, දැන් මේක අඳුරගෙන තියෙන එක පැත්තකට යන්න, අනිත් පැත්තටත් මේ විදිහටම යන්න පුළුවන්කම හැකියාව හදාගත්තා නම් ඒක හොඳයි. ඒ අරෙන් ඉතින් අනිත් දේවල් විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ විදිහටම කරගෙන යන්න. ඒ වගේම මෙහෙම විස්තර වැඩිපුර බලන්න උනන්දු වුණා නම් මෙහෙම නිදිමත එන ගතියම ටිකක් අඩු වෙන්නත් පුළුවන්. මෙනෙහි කිරීම වෙනුවට අපි පාවිච්චි කරලා බලමු මේක වැඩි විස්තර බලන්න. හුස්මේ ඇතුළට එනකොට පිට වෙනකොට මේ වැඩි විස්තර බලන්න, මේක හොඳට තව විස්තර බලනවා කියලා අදිස්ථාණයෙන් ගියා නම් නිදිමත අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවලුත් කරලා බලන්න හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, chat එකට ලැබිලා ඇති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. මෙම ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක් කියා හිතෙනවා ස්වාමීන් වහන්ස. කමා ඒ වුණත් දිගටම තිබූ ප්‍රශ්නයක් පැවිදි වීමේදී දෙමව්පියන්ට සැලකීම සහ ඔවුන් අපව රකබලා පෝෂණය කළ දේ උදෙසා ඔවුන් අපෙන් බලාපොරොත්තු වන දේ අපට ලබා දිය හැකිදැයි ප්‍රශ්නයක් තිබෙනවා. කාරණිකව පිළිතුරක් ලබා දිය හැකිද ස්වාමින් වහන්ස?
සතිය පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ නේ නේද? මෝඩ ප්‍රශ්නයක් කියලත් ඉස්සෙල්ලම කියලත් අපි ඉතින් දැන් මෝඩ ප්‍රශ්නයක් නේ. ඇත්තටම පැවිදි වෙනවා කියන්නේ ඉතින් මෝඩ කියලා කතාවක් කියන්න බෑ ඇත්තටම. මේ දැන් මේ ඉන්න අනිත් අයට කරන්න බැරි දෙයක් නේ කොහොමවත් නේ. ඒක නිසා මේක මෝඩ ප්‍රශ්නයක් කියලා අතහරින්නත් බෑ. ඒ වුණාට ඉතින් සතිය සම්බන්ධ නෙවෙයි නිසා මෝඩ ප්‍රශ්නයක් කියලා දාන්නත් ඕන. ඔව් මේක මේ ප්‍රශ්නේ සතියට සම්බන්ධ කරලා බැලුවා නම් මං ඉඳගත්තට පස්සේ මෙන්න මේ දේවල් මට මතක් වෙනවා කියලා කිව්වනම් අන්න ඒක සතියත් මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක වැදගත් ප්‍රශ්නයක් වෙනවා. සාමාන්‍ය අපි දිගම් මේකට නිකන් අපිට දැනෙන දේ කිව්ව. ඒත් ඇත්තටම කියන්නේ දැන් අපිට දෙමව්පියන් අපි පොඩි කාලේ අපිට බැරි කාලේ හදලා තියෙනවා. අපිට උදව් කරලා තියෙනවානේ. ඉතින් එතකොට ඒ අයට දෙන්න පුළුවන් ලොකුම උදව් අනිත් පැත්තට ඒගොල්ලෝ අපිට දුන්නේ මොකක්ද? මෙහෙම මේ ලෝකේ ජීවත් වෙන විදියනේ අපිට උගන්වන්නේ කියලා දුන්නේ, අපිට බැරි කාලේ කරලා දුන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ පවත්ගෙන යන විදිය තමයි ඒගොල්ලෝ දන්නේ. ඉතින් ඒගොල්ලෝ මේක හරි කියලා දන්න නිසා තමයි ඒගොල්ලෝ මේක කියලා දුන්නේ. හැබැයි මේකද හරි දෙය කියලා දැන් මට තේරුණා නම්, පැවිදි වෙලා මේකෙන් ඈතර වෙන විදිය මට තේරුණා නම්, ඒගොල්ලන්ට සලකන්න තියෙන හොඳම විදිය තමයි මේක මේ මං දන්න ධර්ම ඒගොල්ලන්ට දෙන එක. මේ සත්‍ය ගැන අඳුරගත්තා නම් අන්න ඒක දෙන එක තමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් ලොකුම මේ අනුග්‍රහය. ලොකුම ප්‍රසන්නය වෙන්නේ. ඒක අපි කියන එක වචනකින් හරි එකිනෙකාට උදව්වක් කරා නම් අවුරුදු 10ක් මේ කරුඩ තියාගෙන කරන උපස්ථානයට වඩා ඒක වටිනවා. මොකද සංසාරයෙන් අපි ගියමු. දැන් මේ අම්මා තාත්තට කියන එක වචනකින් එයා සංසාරේ එතර වෙන්න කල්ප ගානක් කොට කරගන්න උත්සාහ කරා නම් ඒක මේ අවුරුදු 10ක් තිස්සේ සලකනවාට වඩා ලොකු උදව්වක් වෙනවා. දැන් ඒක අනුග්‍රහය දෙන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඒතකොට මේකේ අනිත් පැත්ත මෙහෙම අනුග්‍රහය දෙනවා කියලා මෙහෙම කටින් කියන එකවත් නෙවෙයි. අපි ඒගොල්ලන්ට දැනෙන විදියට අපි භාවනාවක් කරනවනම් කියනෝ වගේම ආදර්ශයක් වෙනවනම්, ඒතකොට ළමයි සාමාන්‍ය දෙමව්පියන් ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ වගේම ළමයෙකුට පුළුවන් නම් දෙමව්පියන්ට ආදර්ශයක් වෙන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා ඉහළින් යනවා. ඉතින් පැවිදි වෙලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ තනු දැනව දාලා තියෙන මේ පින්දපාතේ කරගෙන ඇවිල්ලත් මේ ඒකෙන් දෙමව්පියන්ට සැලකුවාට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අනුදැන වදාරලා තියෙනවා. ඉතින් සලකන්න ඕන භෞතික විදියට සලකන්න ඕන ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා ලොකුම දේ තමයි මෙහෙම මේ මේ ආදර්ශයක් විදිහට ඒ වගේම භාවනාවක් ගැන බණක් කියලා දීලා අන්නේ විස්තරය කියන්න පුළුවන් නම් ඒක තමයි ඊට වඩා කරන ලොකුම අනුග්‍රහය වෙන්නේ. එතකොට මේක මේ මෝඩ ප්‍රශ්නයක් කියලා කියන්න බෑ. ඉතින් ඔන්න ඕක බලන්න. අපි මෙහෙම පරියන්කයක් කරන්න ඉඳගත්තට පස්සේ මෙන්න මේ දේවල් මතක් වෙනවනะ. අන්න ඒක සිහියට එන්නේ මේ වෙලාවේ මොන වෙලාවේද? ඒක මගේ භාවනාවට බාධාවක් වෙනවාද? එහෙමනම් මේක කරනවා කියලා අන්න දැන් අපිට සිහියෙන් භාවනා කරන වෙලාවේදී මේක හොඳට හුස්ම දිහා හරි ඒක කරන පරියන්කේ හරියට කරනවා. එතනින් නැගිට්ටාට පස්සේ අම්මට තාත්තට උදව් කරනවා. ඒගොල්ලන්ට උපස්ථාන කරනවා. ඉතර පැවිද්දත් හරියට කෙරීගෙන යනවා. භාවනාවත් හරියට කෙරීගෙන යනවා. දෙමව්පියන්ට අනුග්‍රහ කරන එකත් ඒකත් හරියටම කෙරීගෙන යනවා. මේ තුනම බැලන්ස් කරගෙන කරගන්න පුළුවන්. ඉතර මේම අර දැන් ලෝකෙට බණ කිය කී ලෝකෙට උදව් කර කර යනවා වෙනකොට තමන්ට පොඩි කාලේ ඉපදු දවසේ ඉඳලා වැඩියෙන්ම උදව් කරපු දෙන්නට උදව් කරනවා නම් ඒක ඊට වඩා ලොකු අනුග්‍රහයක් වෙනවා. ඒ වගේම මේක වටපිට බලන් ඉන්න කෙනෙකුට මේක ලොකු ආදර්ශයකුත් වෙනවා. ඉතින් මේ හැම පැත්තෙම මේක බැලන්ස් කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ කරන ඔක්කොම කරන අතරේ ඒ කරන වැඩත් සිහියෙන් කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම ඉවරනාට පස්සේ ඉඳගෙන පරයන්කයකට ඉඳගත්තට පස්සේ ඒ ඔක්කොම අමතක කරලා මේ හුස්ම දිහා බලන් ඉන්න පුළුවන් නම් සක්මන් කරන අතරේ මේකද ඔක්කොම අමතක කරලා යටිපතුල දිහා බලන් ඉන්න පුළුවන් නම් අන්න ඒක කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට අපි මොකද්ද කරන්නේ? ඉඳගෙන පරයන්කේ ඉන්න ගමන් ඔන්න මතක් වෙනවා මේ දෙමව්පියන්ට සලකන්න ඕනේ කියලා. දෙමව්පියන්ට සලකන ගමන් මතක් වෙනවා අපරාධික මේ වෙලාවේ ඉඳගත්ත නම් මීට වඩා හොඳයි කියලා. දැන් ඔක තමයි සාමාන්‍ය වෙන දේ. අන්න ඒ දෙකම වැරදි. ඒ වෙනුවට දෙමව්පියන්ට සලකන එක උපරිම කරනවා. වෛද්‍යයන එකත් ඒක හරියට උපරිමම කරනවා. භාවනා කරන එකත් ඒ වෙලාවේ උපරිමම කරනවා. එතකොට කිසි ප්‍රශ්න එන්නේ නැහැ කියලා කියන්න බෑ. ප්‍රශ්න එයි. ඒ වයින් පුළුවන් තරම් අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්න නැත්තම් මේ ලෝකේ ඉන්න පුළුවන්. මේ ලෝකේ මේ වැලි කැටයක් තරම්වත් සැපක් කියලා දෙයක් තියෙනව නම් කවදාකවත් බුදුරුව පහළ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනවා ඉතින් මේ හැමතිස්සෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ වයින් අඩුවෙන්ම ප්‍රශ්න ඇති කරගෙන ගොඩ යන විදියකුත් තියෙනවා. තියන්නේ දෙය කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අපි හිතනවා. ඒතකොට ඉතින් මේක මෝඩ ප්‍රශ්නයක් කියලා අතහරින්නත් හොඳ නැහැ. හැබැයි මේ සිහිය ගැන කතා නොකරපු නිසා ඉතින් අපිට මෝඩ ප්‍රශ්නයක් කියලා කියන්නත් වෙනවා. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ ලැබිලා තියෙන ලිඛිත වාර්තාව ප්‍රමාණයි. දැන් වහන්සේගේ අවසර පරිදි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. දැන් ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට පුළුවන් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. සූම් හෑන්ඩ් එක ඔසවලා ප්‍රශ්න සංඥා කරන්න. එතකොට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සරලස කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකම් වංශගේ යමක් අහන්න කියලා හිතුණා. සරලස දැන් සක්මන එහෙම කරන් යනකොට එතකොට පාරයන්කේදී වගේ දැන් සමහරක් වෙලාවල් වල සක්මන හොඳට කරනවා, සමහරක් වෙලාවල් නිකම්ම වෙනවා, වැඩි වැඩි විශේෂ දෙයක් පේන්නේ නැහැ. ඒ වගේම පාරයන්කේ නිකම් බොහොම සජීවී ගතිය අඩුයි. සරලසේ ඒ වගේ එතකොට දැන් ඒ කියන්නේ ඒක විඳීම පැත්තෙන් බැලුවොත් අපි සක්මනම ගත්තොත් එතකොට සක්මන් කරනකොට නිකන් මුකුත් දැනෙන්නේ නැහැ වගේ මට්ටමක් එනවා. එතකොට එතන තියෙන්නේ නිකන් අර මොකක්ද ඒකට කියන්නේ සම්මාස දැන් සැප දුක අතර එය නැති වේදනාවක්. ඉතින් සමහරක් වෙලාවට දැන් ඒ වගේ මට්ටමකදී හිත පිට යනවත් වැඩි ස්වාමීන් වහන්සේ. එතකොට මොකද හිත පිට යන්නේ? තේරෙනවා අර යන දේ ඒ කියන්නේ හොඳ මේකට තියෙන කම්මැලිකම තමයි හින්ද කියලා හිත පිට යන්නේ. එතකොට ඒ වගේ මට්ටමක්ද ස්වාමීන් වහන්සේ දැන් උපේක්ෂාව මට්ටම කියලා කියන්නේ වාසින්ගෙන් දැනගන්න කැමති.
ඔව් මේ මේ උපේක්ෂාව කියන්නේ ඕකටම කියන්නත් හරියටම කියන්නත් බෑ. දෝකෙදි දැන් මුලින්ම ඇහුවේ සමහර දවස්වලට සක්මන හරියට කරනවා, සමහර දවස්වලට හරියට කෙරෙන්නේ නැහැ කියලා කියනවනේ. දැන් මේකෙදිත් බලන්න හරියට කරනේවත් තියෙනවා, හරියට නොකරනේවත් තියෙනවා. මේක තමයි දැන් අපි සක්මන් කරන්නේ මොකටද කියලා අන්තිමට ඇහුවත් මොකටද සක්මන් කරන්නේ?
සක්මන කරන්නේ සවනාස ඇත්තන සිත දැන් අපි සතිය පුරුදු කරගන්න කරන්නේ
අද
සිතින්
සතිය පුරුදු කරගන්න පාවිච්චි කරන එක ආඩයක්. ඒතර සතිය පුරුදු කරගන්න මොකටද?
සතිය එවෙලෙනම් කරන්න සවනාස පරයන්ක යන තමයි සතිය පුරුදු කරගන්න.
පරයන්ක පාව නිසා සක්මන් කරනවා.
ප්‍රතිපදාවක් විදිහට සවනාස ඒක තමයි තියෙක කරන්නේ.
දැන් සතිය පුරුදු කරන්නේ මේ මේ මොහොතේ මාත් එක්ක ඉන්න පුරුදු වෙලා මේ මොහොත මොකක්ද කියලා මම තේරුම් ගන්නනේ. එතකොට එක සක්මනක් හොඳට කෙරෙනවා එක සක්මනක් හොඳට කෙරෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සක්මනේම වෙන අනිත්‍යතාවය පෙන්නලා දෙනවා. ඉතින් ඒක බාර ගන්න කැමති නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සතිය වරුද කරන්නේ මේ අරකට ඒකට අඩයක් විදිහට තමයි සක්මන හරි පරයන්ක හරි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් ඔක පාවිච්චි කරනකොට අර යකා පරල වේගෙන එනකොට ඔන්න මේ තොවිලේ නවත්තලා දුවනවා. ඒ වගේ වැඩක් තමයි. ඉතින් ඕක තමයි මමත් කරන්නේ ඕකම තමයි කිව්වට දැන් අපි අන්තිමට මේ මොකටද මේ වැඩේ කරන්නේ? සක්මනත් හරියන දවස් තියෙනවා. සක්මනත් වරදින දවස් තියෙනවා. මේක හොඳට පේන වෙලාවල් තියෙනවා. ඒක ප්‍රණීතව පේන වෙලාවල් තියෙනවා. හීනව පේන වෙලාවල් තියෙනවා. එපා වෙන වෙලාවල් තියෙනවා. දඹල ගහලා ගෙදර යන්න හිතෙනවා. ඒ ඔක්කොම එකක් ඒත් මේ අතහස භාවය තමයි මේ පෙන්වන්නේ. ඊටහා දෙයක් නැහැ ඉතින්. ඉතින් ඒකත් අන්නේ ඒ හැම එකක්ම බලාගෙන ඉන්න එක තමයි මේකට ඔය ඡන්ද දෙන්නේ නැතුව අරක හොඳයි මේක හොඳයි කියලා මේ එක එකක්වත් අරකට මේවට වැඩිපුර මේ උපේ කැමැත්ත දක්වන්නේ නැතුව ඒක දිහාත් බලාගෙන ඉන්න එකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් මේක හොඳට දැනි දැනි බලන් ඉන්න. නොදැනි අහක බලාගෙන ඉන්නවත් නෙවෙයි. හොඳටම තේරෙනවා එපා වෙනවා කියලා තේරෙනවා. ඒත් මේක කොහොම හරි කාගෙන යනවා. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. දැන් තේරෙනවා.
එහමයි සයන්ස. දැන් එතනදී දැන් අපි ගත්තොත් දැන් අපි දැන් සක්මනට සාපේක්ෂව අපි කියන්නේ එතන මම ඒක තේරෙන්නේ අසතිය කියන එකනේ දැන් හිත පිට යනවා කියන එක. එතකොට ඒ කියන්නේ දැන් ආයි පිට ගියාම ආයි සක්මන්ට ගේනවා. එතකොට දැන් ඒ වෙනස් වීම වාන්සේ කියන්නේ එතකොට ඒක තමයි අනිත්‍යතාව කියලා. ඒක දකින්න තමයි භාවනාව කරන්න කියලා මට වැටහුනේ. එතකොට ඒ කියන්නේ ඒක උපේක්ෂා වෙනවා කියන එතකොට සවන්නන්සේ ඒක බාර ගන්න එකද?
ඔව් ඒක තමයි. ඒක හොඳටම දැනි දැනි බාර ගන්න. මේක නිකන් නොදැනි අහක බලාගෙන ඉන්න නෙවෙයි. දැන් අපි ජීවිතයේදී කාලේදී මොකද්ද කරන්නේ? එකක් එපා වෙනකොට තව එකක් අල්ලගන්න. මේ කඩේ කෑම එපා වුණා වෙන කඩේකින් කන. ඒ ගෑනු කෙනා එපා වුණාම ඩිවෝස් වෙලා වෙන ගෑනු කෙනෙක් ගන්න. ඔහොමම එතන ඔෆිස් එකේ ජොබ් එක වැඩ කරන්න අමාරු වුණා වෙන තැනක් හොයාගෙන යනවා. ඔහොමනේ අපි ඒකට මේ මේ ලෝක ඇතුළේදීම අපිට විසඳුම් හොයනවා. මේ ලෝක ඇතුළත විසඳුම හොයලා හොයලා අපි සංසාර පුරා මෙච්චර කල් විසඳුමක් ලැබිලා නැහැනේ. හැමතිස්සෙම කරන්න විසඳුම් හොයන එක තමයි. ඉතින් මේ ප්‍රශ්නේ දිහා හොඳට බලාගෙන ඉන්න. ඒතර ප්‍රශ්නේ ඇතුළේදීම ප්‍රශ්නේ තියෙන බව පේනවා. මේ ඔක්කොටම උත්තරය කොහෙද තියෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන බව හරියටම තේරුම් ගත්තනම් මේකට උත්තරේ හොයාගන්න පුළුවන්. ප්‍රශ්නෙට බ්ලාස්ටරයක් ගැහුවට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න මේ ප්‍රශ්නේ තියෙන බව හරියටම තේරුම් ගන්න මේක දිහා හරියටම බලන් ඉන්න ඕන. ඒතර ප්‍රශ්නේ බලන් ඉන්න ප්‍රශ්නේ දිහා හරියටම බලන්න ඉස්සෙල්ලා බාගෙට බලනකොට අපි තීරණයක් අරගෙන මේක හරි නැහැ මේක හොඳයි කියලා ඔන්න ප්‍රශ්නේ අතහරලා දාන. අන්න එහෙම නැතුව හරියට ප්‍රශ්නේ හොඳටම කාගෙන ඉවර වෙනකම බලන එක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒතර ප්‍රශ්නේ මගට එනකොටම තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. නැට ඒක අතෑරලා දාලා යන්නේ ඉවර වෙනකම බලනවා. දැන් තේරුණා.
එහෙමයි සාමාන්‍යයෙන් ඒක හොඳ ඔව් පැහැදිලි කිරීමක් සාමාන්‍යයෙන්. එතකොට දැන් ඒ කියන්නේ අපි මේ පීක්ෂාව කියන එක දැන් ඒක ටිකක් නීරස ගතියක් තියෙන සාමාන්‍යයෙන්. එතකොට ඒකට තියෙන කැමැත්තක් නම් නැහැ. ඔව් ඒක. ඔව් ඒ කැමැත්ත නැතිකමත් ඉතින් දැනගන්න පුළුවන්. හැබැයි එතන එකක් තියෙන සංසය කැමැත්ත නැති වෙලාවේ මේ නිකන් බැලුවොත් මම කියන ගතියක් නැහැ තීරෙන්නේ. කැමැති වෙලාවේ නම් ඉතින් එතන පේනවා ඉතින් කවුරු හරි මම ඇතුලින් තියෙන එකට කැමැත්ත තියෙනකොට මමයක් ඉන්නවා කියලා.
කැමති නැති තැනත් චූටි මමෙක් ඉන්නවා අනිත් පැත්තට. අකමැති මමෙකුත් තියෙන, මමනේ කැමති නැත්තේ. ඒකෙත් තියෙනවා නැත්තෙම නෑ. ඒක තමයි අපි ගොඩක් කලාවට ආසාවක් තියෙනකොට අපිට තේරෙන ආසයි කියලා. හැබැයි අපි දේවල් තරහෙන් අල්ල ගන්නකොට මම අල්ලගෙනද කියලා හිතෙන්නෙත් නෑනේ.
එහෙම සනස. එතකොට සනස දැන් ඔබ ආසාව කියන එකයි අර බව ආස් කැමැත්ත කියන එක තමයි එතකොට එතන දෙක අපි ඇත්තටම ඉදිරියට ගෙනියන්නේ ඒ කැමැත්ත කියන එක. හැබැයි වගේම සනස ඒකත් ඉතින් ඒක තේරුම් ගන්න ඕන කියන එක එතනදී කියවෙනවා නේද සනස.
ඔව් ඒක තමයි. දැන් මම යා පවත්න්න තියෙන ආසාව තමයි මේ දිගට යන්නේ. ඊළාට මම යා පවත්න්න ඕනේ නැහැ කියලා මම යා මම නිවන් දකින්න ඕනේ කියලා කිව්වත් ඒත් නිවන් දකින්න මමෙක් ඉන්න ඕනේ. එතකොට ඔන්න මම නිවන් දකින්න ඕනේ කිව්වත් එතනත් යම් කිසි මට්ටමකට අල්ල ගැනීමක් තියෙනවා. ඒ දෙකම අතහැරින්නත් වෙනවා අන්තිමට. නිවන් දකින්න මමත් අතහැරින්න වෙනවා අන්තිම කෙලවරට ගිහිල්ලා. ඒක මුලින්ම අතහැරලා හරියන්නේ අන්තිම කෙලවරේදී තමයි ඒක අතහැරින්නත් වෙනවා.
මම හිතන්නේ ඒක ප්‍රති ඉස්සරහට යනකොට යනකොට ඉතින් ක්‍රමයෙන් ඒක ගෙවීම සිදු වෙනවා ඇති කියලා හිතනවා.
ඔව් ඒක තමයි. ඒක කරගෙන යන්න තමයි තියෙන්නේ. කරගෙන යනකොට දැන් තියෙන මට්ටමට වඩා තව පොඩ්ඩක් එහාට ඉස්සරහට පේන්න ගන්න. එතෙන්ට ගියාම හිතනවා තව පොඩ්ඩක් තියෙනවා නේද කියලා. ඔන්න ටික ටික යෑමක්
වෙන්නේ. එහෙමයි සන්නස බොහොමත්ම පිං. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා නෑ ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. දැන් දැක්කින් මම අවස්ථාවක් දෙන්න. නමක් තියෙන්නේ නැහැ. ඔබට පුළුවන් දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ෆෝන් එකේ නම
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ආධුනිකව මේ සතිමත් බව වුණ කරන්න පටන් ගත්ත කෙනෙක්. මේ මට තියෙන ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්ස, මම සක්මන සහ පරයන්කය කරගෙන යනකොට විතරම මට මතක් වෙන්නේ ඊළඟට කරන්න තියෙන වැඩේ මතක් වෙලා මට මේ ඒකේ සතිමත් බව නැති වෙලා යනවා. ඉතින් මම මොකද කරන්නේ කියලා උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
ඔව් දැන් මේකෙදී දැන් මුලින්ම පටන් ගන්න කෙනෙකුට සාමාන්‍යයෙන් මේක තියෙනවා. දැන් සමහර කෙනෙකුට ඊළඟට කරන්න තියෙන වැඩ ගැන මතක් වෙනවා. තව කෙනෙකුට අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනවා. දැන් ඔක කොහොම හරි අඳුරගෙන තියෙනවනේ ඊළඟට කරන්න ඕන දේවල් මතක් වෙන බව. ඒකත් ලොකු දෙයක්. එතකොට මේක දැන් හරි ඊළඟට කරන්න ඕන දේවල් මතක් වෙන්න ඉස්සෙල්ලා මොකක්ද කරේ කියලා පොඩ්ඩක් හරි මේ කරපු දේ ගැන විස්තරයක් කිව්වොත් ඊට හොඳයි නේද?
ස්වාමීන් වහන්සේ දැන් සක්මන් කරගෙන යනකොට තමයි එහෙම මතක් වෙන්නේ. දැන්
මේ සක්මන් කරගෙන යනකොට කිව්වට සක්මන් කරන්නේ කොහොමද, මුලින්ම පටන් ගන්නෙ කොහොමද, මොකද්ද දැක්කේ, මොකද්ද බැලුවේ, බලනකොට මොනාද උනේ කියලා අන්නේ විස්තර ඉස්සෙල්ලා කියන්න ඕනේ. දැන් ඔය වැරදිච්ච පැත්තන ඉස්සෙල්ලා කියන්නේ.
ඔව් මම දැන් අපේ ගෙදර පොළවේ තමයි ඇවිදින්නේ. එතකොට මට මුලින්ම දැනෙන්නේ පාද කියලා විලුඹ තමයි තදින්ම දැනෙන්නේ. ඊට පස්සේ අනිත් පාදේ අනිත් කොටස දැනෙන්නේ ඊට පස්සුව. එහෙම තමයි කරගෙන ගියේ.
හරි. දැන් ඔන්න යටිපතුලේ දැනෙන විදිය අඳුරගෙන තියෙනවා. මුලින්ම විලම්භ හරිය වදින්න දැනෙනවා. ඊට පස්සේ ටික ටික ඉස්සරහට එනවා දැනෙනවා. ඔය ඒක අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ වමයි දකුණයි අතරේ මොන හරි වෙනසක් තියෙනවාද කියලා බලන්න. දැන් මේ දැනෙන දැනීම් වල ටික වෙලාවක් යනවා.
දකුණ තමයි තදට දැනෙන්නේ වමට වැලිය.
හරි. හරි. හොඳයි. එතකොට මේ විදිහට පියවර කීයක් විතර තියාගෙන යනකොටද ওই විදිහට කරන්න තියෙන දේවල් මතක් වෙන්නේ සාමාන්‍යයෙන්?
දැන් ඒ කොටසේ ස්වාමීන් වහන්සේ මම අපේ පියවර 10-15ක් විතර තියෙනවා. ඒක දෙතුන් පාරක් ඇවිද්දට පස්සේ තමයි එහෙම මතක් වෙන්නේ. මුලින්ම එහෙම වෙන්නේ නැහැ.
ඉතින් දෙතුන් පාරක් ඇවිදින්න පුළුවන් කියන්නේ කොච්චරද? ඒක අඩියක් දෙකක් හරි මෙහෙම දැනෙන්නේ නැතුව යන විරිස අඳුර ගන්න බැරි අය කොච්චර මේ ලෝකේ ඉන්නවද කියලා වයන්. දැන් ඒ අතරේ දැන් මට දෙතුන් පාරක් කියන්නේ අඩි කියන්නේ 30-40ක් ගිහිල්ලානේ. ඔය හොඳටම ගියාට පස්සේනේ ඔය සිහිය පිට යන්නේ. ඉතින් ඒකට අඬනවට වඩා දැන් ඔය බලන්න මුලින්ම වார்த்தාවේදී ඒ මෙච්චර අඩි ගානක් මට සිහියෙන් යන්න පුළුවන් කියන එක නිකමටවත් කියන්නේ නැතුව හිත පිට යන එක ගැනනේ ඡන්ද දෙන්නේ. අර හිත පිට යන එකට ඡන්ද දෙනවා. අන්න ඒක තමයි මේක ඉස්සරහට කරගෙන යන්න බැරි වෙන ප්‍රධානම හේතුව වෙන්නේ. ඉස්සෙල්ලා හරි ගියපු එකට ඡන්ද දුන්නා නම්, ඒක සාදර වුණා නම්, ඒක සමාදන් වුණා නම්, හරි මට මෙච්චර පුළුවන් යන්න. ඊට පස්සේ ටික දුරක් ගියාට පස්සේ හිත පිට යනවා කියන එක අඳුරගත්ත නම් හරි. එතකොට හිත පිට යන්නේ ඉස්සෙල්ලා අපි කියමු දැන් අඩි 30ක් 40ක් ගියාට පස්සේනේ හිත පිට යන්නේ ඔය කියන විදිහට. එතකොට අන්න මුලින්ම දැනෙන පළවෙනි අඩිය දෙකේදී දැනෙන විදියයි අඩි 20ක් 30ක් යනකොට දැනෙන විදියයි අතර දැනීමේ වෙනසක් සිද්ධ වෙනවද කියලා බලන්න. ඊළඟ මේක බලන් ඉන්න කැමැත්ත අකමැත්ත වෙනසක් තියෙනවද කියලා බලන්න. අන්න ඔය විස්තර බලන්න ගියා නම් දැන් මෙන්න මේ බලන කෙනා ගැනත් පිටිපස්සට හැරිලා බලන්න පුළුවන්. මෙතර අඩි ගානක් සිහියෙන් යන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්. හදර මේකේ බලන්න වැඩි විස්තර බලන්න. ඒ අතරෙම මේ බලන කෙනා දිහා බලන්න, මේක බලන්න කැමැත්ත අකමැත්ත වෙනස් වෙන හැටි. එකපාරටම හොඳටම පෙනිපෙනී ඉඳලා දෙකපාරටම මේ සිද්ද පිට යන්නේ. නැත්නම් හිත පිට යන්න මොකක් හරි හේතුවක් තියෙනවාද කියලා බලන්න. අන්න ඒ විස්තර බැලුවා නම් ඒ වගේම දැනට තේරෙනවා නම් මෙහෙම අඩි 20ක් 30ක් යනකොට හිත පිට යනවා කියලා. අන්න හිත පිට යන්න කිට්ටු වෙන අවස්ථාව වෙනකොට විශේෂයෙන් බලන්න. තොර තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ওই යන ගානත් හොඳටම ඇති. මේ වෙලාවේ වැඩි විස්තර බලන්න. මේ දැනෙන එක එක දිගටම දැනෙනවාද, වෙනස් වෙනවාද? මේක මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්ද? අන්න ඒ විස්තරත් මේ අතර බලන්න පුළුවන්. එතකොට මේ යන ප්‍රමාණයත් හොඳයි. ඒ වගේම හිත පිට යන එකට වඩා අයිට් ටික වෙලා ගිහිලා හිත ඇතුළට එනවනේ, දැනෙනවනේ යටිපතුල. අන්නේ දැනෙන එක සාදර වෙන්න. ඒකට වැඩි අනුග්‍රහ කරා නම් ඒකෙන් මීට වඩා මේක ඒක මේ හිත ඇතුලේ තියෙන ගතිය වැඩි වෙන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව ඔබ කාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කිරීමට වෙලාව තියෙනවා.
එහෙම නෑ වගේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න අඩි වගේ. මම සාකච්ඡාවාරය අවසන් කිරීමට වහන්සේ අද දිනත් ඉතාම ගෞරවයෙන් අපිට වටිනා උපදෙස් රාශියක් ඉදිරිපත් කරා. කමඨාන් පිරිසිදු කිරීම ඉතින් වහන්සේ කරගෙන යන අවසීලම කටයුතු ඒ විදිහට සරපකාරයෙන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. පද්මා අපට බාරයි.
දැන් අපිට තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට පින්නනු ලාපේ මියගේ ඥාතීන්ට ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට. ඒ සඳහා මං ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා.
බොහොමත්ම පින් පද්මා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පුණ්‍යානුමෝදනාව. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි, සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාම වටිනා ධර්මදේශනාවක් ඉදිරිපත් කළ ගරු ධම්ම කුසල ස්වාමින් වහන්සේටත්, එමෙන්ම ඉතාමත්ම පැහැදිලි පිළිතුරු අපේ ප්‍රශ්නවලට ලබා දුන් ගෞරවනීය ධම්මගුප්ත ස්වාමින් වහන්සේටත්, ඒ ස්වාමීන් වහන්සේලා දෙපළටම ඉතාමත්ම වටිනා දේවල් අද ඉගෙන ගත්තා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේටත් අපට මේ අවස්ථාව ලබා දුන් නිසන්න වනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, එමෙන්ම වැඩසටහනට සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිරින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට හේතු වාසන වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට සහ පින් කැමති සියලු සන්තු සම්පතේ සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සද්දම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. සාදු සාදු සාදු.